දහසේ වසරේ අටවෙනි මාසේ හතරවෙනිදා භාවනා වැඩසටහන දේශකයා ශ්‍රාවකයෝ එක මාතෘකාවකට එන්නවා. එක් කාරණයක් මුල් කරගන්න ඕන. මේ මොහොතට සහභාගී වෙලා ඉන්නේ අන්නේ ආරමුණට. මොකක්ද අපේ ආරමුණ? මේ සාකච්ඡා ආරමුණක් තියෙන්නේ. මොකක්ද ආරමුණ? එකම ආරමුණ බොහෝ වෙලාවට විවිධ වචන වලින් කියයි. නිවන අරමුණු කරගෙන, එහෙම නැත්නම් ජීවිත අවබෝධය අරමුණු කරගෙන, එහෙම නැත්නම් මානසික සුවතාවය අරමුණු කරගෙන තමයි අපි මෙතන වාසය කරන්නේ කියලා. මෙන්න මේ කාරණේ තමයි මේ පාර්ශ්වයෙන් එකතු වෙලා මුල් කරගන්න ඕන. දේශකයා ශ්‍රාවක පිරිසත් හැමතැනින්ම ඔබ ඉගෙන ගන්නවා. මෙහෙදි කියන්න ඕන උගන්වන්න දෙයක් නැහැ. ඒකට හේතුව මම ඉගෙන ගැනීම අවසන් කරපු නිසා, උගන්වන එකත් අවසන් කරපු නිසා. නිවන් දකින්න නම් ওই වචනේත් ඇති. නමුත් ඉතින් ඔය ප්‍රාථමික මට්ටමින් තේරුම් කරගන්න ගියොත් එහෙම ඒගොල්ලෝ එකක් හිතන්නේ. මේක ඉහළ මට්ටමක යමක් බලන්න පුළුවන් කෙනාට පෙන්නේ එක දෙයක්. කමචරේක එහෙමයි බලන විදිය. දැන් මම වරක් දේශනා කළා, මොකද්ද මම සෝවාන් නෙමෙයි, සහෝදාගාමී නෙමෙයි, අනාගාමී නෙමෙයි, අරිහත් නෙමෙයි, පුතඥන් නෙමෙයි කියලා. ඒක කට්ටියක් හිතුවා හම්බුනට මාර්ග බලය වුණත් නෑ. ඒක තමයි ඔය කියන්නේ. තව කට්ටියක් හිතුවා ඒක හිස් දෙයක්, ඒක නිකන් විකාරයක්. තව කෙනෙක් හිතුවා මෙන්න නියම වැඩපාරේ කැවිලා ඉන්නවා. මෙන්න අපිට අභියෝගය ලැබිලා තියෙනවා. මෙන්න මං හොයපු මිනිස්සයා, මෙන්න මං හොයපු ආමතුරු දේශකයා මෙන්න හම්බුණා කියලා ඉතින් ඉඳලා තමන්ගේ වැඩේ පටන් ගන්න තැනක් තියෙනවා. ඒ තමයි තම තම නැනපමන ගෝචර වෙන විදිය. තේරුණා? දැන් බුදුහාමුදුරන්ගේ වචන ටික බලලත් ওই තීරණයම තමයි වෙන්නේ. සමහර අය ඍණාත්මක වශයෙන් ගන්නවා, සමහර අය ධනාත්මක වශයෙන් ගන්නවා, සමහර අය නිෂ්ඵල වශයෙන් ගන්නවා. ඒ තමන්ගේ නුවණ. ඇත්තටම ඔබට තියෙන ධර්මයේ පිළිබඳව ගොඩ නැගිච්ච ප්‍රශ්නේ මොකද්ද? එහෙම නැත්නම් ඔබේ මානසික වෙනස මොන වගේ ආකාරයකටද, මොන විදියකටද අවශ්‍ය කරන්නේ යන්න පිළිබඳව ඔබට යම් කිසි අදහසක් තියෙනවද? ඔබේ මනස පරිවර්තනය වෙන්න ඕන මොන විදියටද කියලා ඔබට අදහසක් තියෙනවද? නැත්නම් ඔබ දන්නේ ඔබේ මනස දැන් තියෙන තත්ත්වේ මොන තත්ත්වයකද පරිවර්තනය වෙන්න ඕන? එහෙම දන්නේ නැති වුණාම මොකද වෙන්නේ? දැන් තුනම පරිවර්තනයක් නේ. මට තරුණ කාලේදී අදහසක් එනවා, අවුරුදු 15-16 වගේ කාලෙක නිරායාසයෙන් ජීවත් වෙන්නේ නැත්නම් මොන තරම් හොඳයිද, යහපත්ද කියලා. මට ඡායාවක් පේනවා, නිරායාසයක් මේ ලෝකේ තියෙනවා. මේ අපි ඉන්නේ හැම විටම උහුලාගෙනයි තරහාගෙනයි ඉන්නේ කියලා. අන්නේ නිරායාසයෙන් සොයමින් ආරණ්‍යවල භාවනා මධ්‍යස්ථානවල දේශකයෝ ළඟ දාර්ශනිකයෝ ළඟ පඬිවරු ළඟ අපි යනවා සැරිසරනවා. යෝගාවචරය හමු වෙන්නේ යනවා. මට අරමුණක් තියෙන මොකක්ද? නිරායාසයෙන් මම හිතන ඔබත් ආස ඇති ඒකට. ඔබේ මනස නිරායාසයෙන් පවතිනවා. ඔබේ මොලේ නිරායාසයෙන් පවතිනවා. ඔබේ ඇස කන නාසය දිව ශරීරයත් හැරිම නිරායාසයෙන් පවතිනවා. නිරායාසයේ ජීවත්වෙන්නේ. මත මේ ආයාසය සහ නිරායාසය අතර ගන්න බැහැ. ආයාසය කියන්නේ සුලාගෙන දරාගෙන අමාරුවෙන් දෙයක් ඇදගෙන යනවා වගේ දෙයකට කියනවා ආයාසය කියලා. ඒ නිසා අපි නිරායාසයේ මොනකොටම හඳුම ගන්න ඕන. නිරායාසය තමයි අපිට අවශ්‍ය කරන්නේ. දැන් බලන්න මේ නිරායාසයට ප්‍රතිවිරුද්ධ ප්‍රශ්නේ මොකද්ද? ඔබ ළඟ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. උගන්වන්නේ නැහැ, ඉගෙන ගන්න දෙයක් නැහැ, ගුරුවරයෙක් නැහැ, ශිෂ්‍යයෙක් නැහැ. විකාරයි වගේනේ. ඔළුව නරක් වෙනවා. එහෙම තමයි. බුදුවරයෙක්ගේ වටිනාකම හරියටම දන්නේ තව බුදු කෙනෙක්. ටිකක් හරි වටිනාකම දන්නේ රහතන් වහන්සේ. ටිකක් නේ උන්වහන්සේලාත් ඒ වගේම දකිනවා. ඊට පස්සේ මාර්ගඵල ලාභයේ අය. ඊට පස්සේ කල්යාණ පුතඥයා. මිත්‍යා දෘෂ්ටික වෙච්ච කෙනෙකුට බුදු කෙනෙක්ගේ වටිනාකමක් තියෙනවද? නැහැ. එයාට පේන්නේ හතුරෙක් වගේ. ඒක තමයි ස්වභාවය. අප පරම මිත්‍යා දෘෂ්ටික නොවුනට අප කියලා කිව්වට මේ බෞද්ධ සමාජයේ බොහෝ දෙනෙක් ඒ අය ළඟ මිත්‍යා දෘෂ්ටිය කියන එක තියෙනවා. වැද්දි වැටහීම තමා පිළිබඳව සහ ලෝකය පිළිබඳව වැරදි වැටහීම තියෙනවා. තමා පිළිබඳව කොහොමද වැටහෙන්නේ? මේ ඉන්නේ මම. ඊට පස්සේ ලෝකය පිළිබඳව වැටහෙන්නේ කොහොමද? මේ මගේ ඉඩම, මේ මගේ යාළුවෝ, මේ මගේ බිරිඳ, මේ මගේ දරුවෝ, මේ මගේ යාන වාහන, මේ මගේ ජාතිය, මේ මගේ ආගම කියලා තමයි වැටහෙන්නේ. ඒක තමයි මාර දෘෂ්ටිය කියලා කියන්නේ. ඒකට බෞද්ධ බෞද්ධ සියලු දෙනාටම තියෙන අවිද්‍යාව. සියලු දෙනාටම මේ ලෝකේ නැද්ද ආගම? තියෙනවා. ජාතියක් නැද්ද? තියෙනවා. රටක් තියෙනවා. ප්‍රශ්නේ මට නෑ. මට රටකුත් නෑ, ජාතියකුත් නෑ, ආගමකුත් නෑ. කැටිම කියන මට මමත් නෑනේ. හැබැයි ඔබේ මොලේ ඔබ දැනගත්තට ඔබේ හිත ඔබ දැනගෙන තියනවා. ඔන්න ඔකයි ප්‍රශ්නේ ගොඩ. ආක් කයි ධර්මයේ දන්නවා. දන්න කොහෙද? මොලේ. ඈ මොලේ සම්පූර්ණයෙන්ම දන්නවා ධර්මයේ කියන්නේ කිව්වා. නමුත් හිත දන්නේ නැහැ. ඒ නිසා සිත අවබෝධයට පත් කරන්න. දැන් වෙනදා බාහිර දෙයක් සිත විසින් මොළේ විසින් තේරුම් ගන්නවා. දැන් කරන්නේ ඊට වඩා හාත්පස වෙනස් දෙයක්. දැන් දකින්නවා නෙමෙයි දැකීම කුමක්ද කියලා බලනවා. සිතනවා නෙමෙයි සිතීම කුමක්ද කියලා බලනවා. හඳුනා ගන්නවා නෙමෙයි හඳුනා ගැනීම කියන්නේ කුමක්ද කියලා බලනවා. දැන් ලෝභ කරනවා නෙමෙයි ලෝභය කියන්නේ කුමක්ද කියලා බලනවා. ද්වේෂ කරනවා නෙමෙයි ද්වේෂය කියන්නේ කුමක්ද කියලා බලනවා. ආස කරනවා නෙමෙයි ආසාව කියන්නේ කුමක්ද කියලා බලනවා. කලබල වෙනවා නෙමෙයි කලබල කියන්නේ කුමක්ද කියලා බලනවා. දුක් විඳිනවා නෙමෙයි දුක කියන්නේ මොකද්ද කියලා බලනවා. මෙන්න මේකට කියනවා ආත්ම ගවේෂණය කියලා. ඉස්සර කරේ ඇහෙන් රූප බලන එක. දැන් ඇසෙන් ඇස බලනවා. අපි වෙනද කරේ කනෙන් ශබ්ද අහන එක. දැන් අපි මේ කන කියන්නේ මොකක්ද? නාසය කියන්නේ මොකක්ද? දිව කියන්නේ මොකක්ද? දැන් කායික විද්‍යාවෙන් ගත්තාම වෛද්‍ය විද්‍යාවෙන් එක එක කනක් කනක් කියලා එකක් තියෙනවා. එහෙම හැ කියලා ගත්තාම එකක් තියෙනවා. නාසය කියලා ගත්තාම ඒකේ සුවඳ වර්ග දැනෙන විදිය, කාය විඥානය හරහා එන විදිය එක එකක් තියෙනවා. කාය විඥානය හරහා දකින විදිය නෙමෙයි ප්‍රශ්නේ. අපිට ප්‍රශ්න බවට පරිවර්තනය වෙන්නේ ඒක මනෝ විඥාන ධාතුවෙන් ඒවට දෙන නිගමන අනුව. කනට ප්‍රිය වචනය හා අප්‍රිය වචනය කියලා එකක් නැහැ. ඔක්කොම ශබ්ද. එතකොට ප්‍රිය වචනය සහ අප්‍රිය වචනය නිර්මාණය වෙන්නේ කොතනින්ද? මනෝ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණයෙන් අන්න මට පුනරුත්පෙන් බැන්නනේ. හැබැයි නොතේරෙන භාෂාවෙන් බැන්න ගමන් විඤ්ඤාණය වැඩ කරන්නේ නැහැ. කවුරු හරි ඔයගොල්ලන්ට නොතේරෙන භාෂාවකින් බැලලා තියෙනවා. එතකොට විඤ්ඤාණය වැඩ කරන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒගයි ස්වභාවය. එමන අපි මනෝ විඤ්ඤාණය මනාකට හඳුනා ගත්තාම කාය විඤ්ඤාණය දැනීම ප්‍රශ්නයක් නෙමෙයි. චක්කු විඤ්ඤාණයට පේන එක ප්‍රශ්නයක් නෙමෙයි. මනෝ ద్వාරය පිරිසුදු කරගත්තාම පුජ්‍යලේ දාගෙන ඉන්නෝ ඒ පුජ්‍යලයා මත යැපෙනවා. තමතුල තියෙන සිද්ධියක් මම මේ කතා කරන්නේ. පුජ්‍යලේ දාගෙන ඉන්නෝ පුජ්‍යලයා මත යැපෙනවා. ඔගොල්ලෝ යැපෙන්නේ පුජ්‍යලයා මත නෙමෙයි. මම කියන කෙනාව තුල යැපෙමින් ඔහුව සැනසීමට ඔබ උත්සාහ කරනවා. ඔබේ පළවෙනි විවාහය මමත්වය. ඔබ සමග තමයි ඔබ පළමුවෙන්ම විවාහ වී සිටින්නේ. ඔබට මේ ලෝකේ තියෙන තදබලම බැඳීම ඔබමයි. ඔබටමයි තදින්ම බැඳලා ඉන්නේ. එතනින් එහා ඊළඟට ඔබට සලකන කෙනාට ඊළඟට බැඳී ඉන්නේ. ඊළඟට පරම්පරාව. ඊළඟට පවුලට සලකන කෙනාට තවත් එහාට. ඊට පස්සේ අපේ වටපිටාවට සලකන අයට තවත් එහාට එහාට ඔහොම බැඳින්නේ යනවා. පළමු බැඳීම තමන්ට තමන් තමන්ගේ මමත්වයට තමන් බැඳීම. ඒ බැඳීමට අනිත් අය සහයෝගය දෙනවා නම් එහෙම ඒකට කැමතියි. ඒ බැඳීම ඒ මමත්වය පරීක්ෂාවට ලක් කරන්න. මම මමේ කියලා හඳුනගන්න, මම මමේ කියලා බැඳෙන, මම මමේ කියලා සිතන, මම මමේ කියලා දැනෙන මේ ස්වභාවය, මේ ලක්ෂණය, මේ ගුණය කවරක්ද, කුමක්ද? හොඳින් හොයාගෙන යන්න. මම මමේ කියන්නේ කුමන රටාවක, කුමන හැඩයක, කුමන ගුණයක දෙයකටද? කෙනෙක්ගේ මම කියන්නේ මගේ සංවේදනාවලට. හොඳයි, සංවේදනා කියන්නේ මොනවද? මම මමගේ කියලා කියන්නේ මගේ හැඟීම් වලට. මොනවද හැඟීම් කියන්නේ? මම මමයි කියන්නේ මේ සියල්ල. ඒ සියල්ල තුළ යථාර්ථය කුමක්ද? දැන් ඔබ අලුත් දහමක් නෙමේ සොයාගන්නේ තියෙන දේ. ඔබ තුල තියෙන දේ තියෙන විදියට දකින්න නැති නිසා ඇති වෙලා තියෙන මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. ඔබ තුලින් උපදින මිත්‍යා දෘෂ්ටිය බාහිරයට විකාශනය වෙලා එකින් එක කැටව ගොඩක් ඉස්සරහට එනවා. ඔබ ඔබ තුලට රැවටුණාට පස්සේ ඔබ පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ පුජ්‍යලයට ඊට පස්සේ ජාතියක් තියෙනවා. ඊට පස්සේ ආගමක් තියෙනවා. ඊට පස්සේ රට, පක්ෂය, පරම්පරාව ඔක්කොම එන්න පටන් ගන්නවා. ඔබටම තේරෙන්න ඕන ඔබේ මනස තුළ තියෙන්නේ ඔබ විසින්ම මවාගත් දේවල්. අන්නයි මවාගන්න ස්වභාවය ඔබ ළඟ තියෙනවා. මවාගන්න දේවල් බාහිරින් දෙනවා. අපි ආගම පිළිබඳව මවාගත්තේ ටික කාලයක් ගිහිල්ලා. ජාතිය ගැන මවාගත්තේ ටික කාලයක් ගිහිල්ලා. රට ගැන මවා ගැනීමක් කරෙත් ටික කාලයක් ගිහිල්ලා. ඊළඟට මෙයා මගේ ස්වාමි පුරුෂයා, මගේ භාර්යාව කියලා මවා ගැනීම කළෙත් තව ටික කාලයක් ගිහිල්ලා. එහෙමත් අවුරුද්දක් දෙකක් පහු වුණාම තමයි මේ මගේ දරුවා කියලා මවා ගත්තේ. ඉස්සර මවා ගැනීමක් තිබ්බද? එහෙමකත් තිබුණේ. ලැබීමත් එක තමයි, දරුවා ලැබීමත් එක තමයි යා මේ මගේ දරුවා කියලා මවා ගන්නේ. ඊට පස්සේ දරුවා කියලා මවාගෙන ඒගොල්ලෝ ලොකු මහත් කළාට පස්සේ ආයි ඒගොල්ලන්ට දරුවෙක් ලැබුණාම මේ වගේ මුණුපුරා කියලා මවාගෙන ඉන්නවා. මේ වගේ මිනිකිරි කියලා මවාගෙන ඉන්නවා. මවාගෙන ඉන්නේ ඉස්සරහට යන මේ ඔක්කොම මනෝ. මනස පෙරට කොට තියෙන ධර්මය නිසා මනස පිළිබඳවයි අපි බලන්න ඕනේ. දැන් සමහර අය මේක සරලව ගන්නවා. හරි කැමති අපේ අය මේ සරල දේවල් වලට. දැන් මට වඩා දේශන හොඳයි කියලා සමහර වෙලාවට ඒගොල්ලෝ යන්නේ මීට වඩා හොඳ නිසා නෙවෙයි, මීට වඩා එක මෙච්චර ගැඹුරක් ඇති කරන්නේ නැතුව මීට වඩා වතු දිගින් මොන හරි දේවල් ටිකක් කියනකොට අන්න එතන තේරෙන නිසා. කොහොමත් එහෙම තමයි. ඉතින් ත්‍රිවිලර් එකක් ගන්න සල්ලි දියාගෙන ලොකු වාහන අංගණයකට ගියොත් එහෙම යාට ආයෙ හැරිලා යන්න සිද්ධ වෙනවා. මොකද ඒක ඇතුලේ ත්‍රිවිලර් එකක් ගන්න තියෙන සල්ලි වලින් ගන්න වාහනයක් නැති වෙනකොට ඒගොල්ලන්ට හැරිලා යන්න වෙනවා. මොකද ආයෙ ආර ත්‍රිවිලර් කඩේකට යන්න වෙනවා, ත්‍රිවිලර් එකක් ගන්න විගුණ තැනකට. එහෙම වෙනවා. ඒ නිසා මේ ඒ හැරිලා යන හැම කෙනාම වාහන හොද නැති නිසා නේ වාහන ගන්න බැරි නිසා යන්නේ ඉතින්. ඒ නිසා මේ දහම ගන්න පෝසත්කමක් තියෙන්න ඕන. අනිවාර්යෙන් ප්‍රබල පෝසත්කමක් තියෙන්න ඕන. ඒ පෝසත්කම හදාගන්න තියෙන්නේ ධර්මයේ ඇසීමෙන්ම තමයි. ධර්මයේ විමසීමෙන්ම තමයි. ඒක තමයි ධර්මීය ලබා ගැනීමේ පෝසත්කම. අරකට ඉතින් සත්‍ය හම්බ කිරීමෙන්ම තමයි මේ මුදලට ගන්න තියෙන දේ ගන්න වෙන්නේ. මේකට ධර්මයේ සීමෙන්ම තමයි ඔබට දහම් කුසලයේ කියන එක වර්ධනය වෙන්නේ, ශක්තිය ලැබෙන්නේ. දැන් සමහර උදවියක තියෙනවා ඒක තමයි ලොකුම මිත්‍යාව. මම මේක අරහාමුදුරුවන්ගේ ධර්මය. මම මේක මේ හාමුදුරුවන්ගේ ධර්මය. මේක මේ අර පුජ්‍යලයන්ගේ ධර්මය. ඒතුළු මම ධර්මය අහන කාලේ මම භික්ෂුවාසිකරව කැගෙන මට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මට කාගෙවත් බණ වැටගත් නැහැ. මට වැදගත් මාව අවබෝධ කරගන්න, මගේ ප්‍රශ්නේ निराකරණය කරගන්න එච්චරයි. මට කාගෙවත් බණ තිබුණෙත් නැහැ. මට කාගෙවත් බණ ඕනක් නැහැ. මං හිතන්නේ ඔබත් එතෙන් තේන්න ඕන. ඔබට වැදගත් ඔබේ ප්‍රශ්නේ निराකරණය කරගන්න. निराකරණය කරගත්තොත් එතෙන්ට දුවන්න ඕනේ, මෙතෙන්ට දුවන්න ඕනේ. සමන්න දර්ශනය තියෙනවා. සමන්න දැකීම තියෙනවා. ඒ තුලින් සමන්න සියලු ගැටලු निराකරණය කර ගැනීම හා දැකීමේ අවකාශය තමන්ට ලැබෙනවා. එනිසා මෙතනදී සරල දේවල් ඉල්ලන්න එපා. මොකද අපි සරල දේවල් දෙන්නේ නැහැ. සරල දේවල් තියෙන තැන් තියෙන ඒ තැන් වලට ගිහලා සරල දේ ගන්නත් පුළුවන්. නේ. මේ දුකේ දැකීමට අපහසු කාරණයක් වේද? ඒ තමයි ඔබට ඔබව දකින්නට තියෙන අපහසුකම. ඒකට එක හේතුවක් තියෙනවා. අපි ළඟ තියෙන අවිද්‍යාවෙන් අපිට අපිව දකින්න ඉඩ දෙන්නේ නැති ගතියක් තියෙනවා, කැමති නැති ගතියක් තියෙනවා. අපිට ලේසි අනෙක් කෙනාට වැරදිකාරය කියලා ඇඟිල්ල දික් කරන එකද, තමන්ටම තමන් වැරදිකාරය කියලා තේරුම් ගන්න මට්ටමට තමන්ගේ මනස සකස ගන්න එකද? අපි වේගයෙන් පෙළඹෙන්නේ අනිත් කෙනාට වැරදි කියලා කියන. තමන්ගේ ඒ තුල තියෙන වැරද්ද මොකද්ද කියලා හොයනවාද? අනේ අපහසුතාවය තියෙනවා පොදුවේ කාටත්. එහෙමනම් මේ කරන භාවනාවේ, මේ කරන දේශනාව තුළ, මේ කරන විදර්ශනාව තුළ අපි වැරද්ද සොයාගෙන යන පිරිසක් බවට පත් වෙනවා. මගේ වැරද්ද, මගේ සිතීමේ වැරද්ද, මගේ දැකීමේ වැරද්ද, මගේ කල්පනාවේ වැරද්ද කොතනද තියෙන්නේ? ඔබ ස්ත්‍රියක් වුණොත් ස්ත්‍රිය අනුරූප දැකීම් හට ගන්නවා. ඔබ පුරුෂයෙක් වුණොත් පුරුෂ අනුරූප දැකීම් හට ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඔබ යම් කෙනෙක් බවට පරිවර්තනය වෙනවද, ඊට අනුරූප දැකීම් සහ සිතීම ඔබට හට ගන්නවා. සරලවම අපි ගමුකෝ, අපිට නෙලයක් ලැබෙනවා. අම්කසේ අපි හිතමුකෝ වාකරේ උසස් තනතුරක් කියලා. ඊට පස්සේ අපි මේ දැකීම් සහ කල්පනා කිරීම මේ තනතුර ආශ්‍රිතව සිතන්න පුරුදු වෙනවද නැද්ද? සිතන්න පුරුදු වෙනවා. අපි තම ආගමතිකම හම්බුණා, එහෙම නැත්නම් ජනාධිපතිකම හම්බුණා. ඊට පස්සේ මොකද ඇඟේ වැඩ කරන්නේ? අර ඊට අනුරූප දැක්ම, ඊට අනුරූප සිතුවිලි, ඊට අනුරූප ලක්ෂණ පහළ වෙන පටන් මහාන වෙනවා. මහාන වුණාම මහාන වෙච්ච කෙනෙකුට අනුරූප දැකීම පහළ වෙන පටන් ගන්නවා. ගුරුවරයෙක් වෙන ගුරුවරයෙක්ගේ අනුරූප දැකීම් සහ සිතීම් රටා පහළ වෙන බව. මේ කිසි තැනක ස්වභාවික පුජ්‍යලය අවදි වෙලා නැහැ. මේ උත්සාහ කරන්නේ ඔබේ ස්වභාවික බව අවදි කරන්න, ස්වභාවික බව නිදාගන්න. දැන් නැගිටලා ඉන්නේ කවුද? අස්වාභාවික බව හෙවත් අවිද්‍යාව අවදි වෙනවා. එනිසා දැන් අවිද්‍යාව නිදි කරලා ස්වභාවික බව අවදි කරන්න ඕන. නැත්නම් අවිද්‍යාව පළවා හැරලා ස්වභාවික බව මතු කරන්න ඕන. ස්වභාවික මනස ඊටාම ලස්සනයි. ඊටාම ප්‍රභාස්වරයි. එහි ගැටලු නැහැ. ප්‍රශ්න නැහැ. පුරවගත්ත මනසේ තමයි, එකතු කරගත්ත මනසේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔබේ ස්වභාවික මනස ඉතාම ප්‍රභාසරයි. හොඳට බලන්න, ඔබ රැස් කරගත්ත දේ නෙමෙයි ඔබට ගැටලු. ඔබයි කියලා කෙනෙක් ගන්න, ඊළඟට ඒ පුජ්‍යලයාට රැස් කරගන්න දේවල් තියෙනවා. මේ හිණය ටික කාලයක් දකින්නේ, ලොකු කාලයක් දකින්නේ නැහැ කියලා ඔබ තේරුම් කරලා දෙන්න ඕන. කොච්චර කාලයක් දකින්නේ? කොනතරම් හිණ දැක්කත් අවුරුදු 100කට උඩින් එකට යටත්ව අපි කවුරුත් හිණ දකිනවා. ඒ හිණය සිහිනයක් වගේ ඔබේ ආධ්‍යාත්මය තවම අවබෝධ කරගෙන නැත්නම් ඒ අවබෝධ කරවීම තමයි මේ සිද්ධ කරන්නේ. සිහිනය සිහිනයක් බව දන්නේ සිහිනෙන් අවදි වූවාට පසුයි. සිහිනය දකින්න සිහිනයක් බව දන්නේ නැහැ. ඒක යාගේ ලෝකයේ බවට පත් වෙනවා. ඒක හැබෑවක් බවට පත් වෙනවා. සිහිනය දකින්න තුරු සිහිනය දකින්න. සිහිනයක් බව දන්නේ අවදි වුණාට පස්සේ. අපිත් අවදි වෙන කලින් හිතුවේ මේක තමයි ජීවිතය. මේක තමයි හැටි. මේක තමයි ස්වභාවය. මේ ඉන්නේ මම. අවදි වුණාට පස්සේ තමයි හිනා යන්නේ. කෝ මේකේ මම. මම දැකලා තියෙන හිණිය. ඇත්තරගෙන පාරේ ඇවිදගෙන ගියාට වැඩ කළාට තනිකර එක හීනින් ඇවිදලා තියෙන්නේ. හීනින් වැඩ කළා තියෙන්නේ. කවුරුත් පිළිගන්නේ නැහැ මේ ලෝකේ මේ ධර්ම අවබෝධයෙන් තොර මේ සියලුම මිනිස්සු හීනින් ඇවිදිනයි කියලා කිව්වොත්. අපිට මොකද හිතෙන්නේ? සිහිනෙන් වැඩ කරන අය කියලා කිව්වොත්. එක තේරෙන්නේ කවද පහර අවදි වුණොත් තමයි. බලන්න සිහිනයක් දකින විට ඒ සිහිනය අතර ඒ සිහිනයත් සමග ඔබ මොනතරම් වෙලෙනවද කියලා. ඒ වෙලීම නිසාම නේද සිහිනය සිහිනයක් විදියට නොදක හැබෑවක් විදියට දකින නිසාම නේද හැඬුම් වැළපුම් වේදනා දුක් සංවේගය ටික ලබන්නේ සිහිනය තුල. එනිසා ඔබ තුලින් ඔබ අවදිවන්න මේ කිසිදු සංඥාවක් විඥානයක් නාම රූපයක් සලආයතනයක් ස්පර්ශයක් වේදනාවක් මගේ නොවේ. මම නොවේ. මගේ ආත්මය නොවේ. මෙහි සත්වයේ නැත. පුජ්‍යලේ නැත. ඒ දැකීම පහළ වෙන්න ඕන. විශ්වාස කරන එක නෙමෙයි වැදගත්. ඒ දැකීම පහළ වෙන්න ඕන. ගැඹුරු නුවණින් අවබෝධ කරගන්න. කොහොමද ඒක දකින්නේ? ඔබට ඇස අතහරින්න වෙනවා, කන අතහරින්න වෙනවා, දිව, නාසය, ශරීරය, මනස කියන ඒවා අතහරින්න සිද්ධ වෙනවා. කොමකින්ද අතහරින්නේ? පුච්චල බැඳීම. දැකලා තියෙනවද පොල් එහෙම සමහර මිනිස්සුන් අර මේව ගෙනියන්න හදාගන්නවා. අර පොල් ගෙඩියෙන් පොඩ්ඩක් එලි ගහලා පොඩි තීරුවක් වගේ එකක් ඉරලා මේව පොල් ගෙඩි හැම එකෙම ඉරලා 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 ඔක්කොම එකට ගැට ගහ ගන්නවා. ගැට ගහගත්තාම මේව එකට මල්ලක් වගේ අරගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි තමන්ගේ ඉන්ද්‍රියනුත් තමන් ගැට ගහ ගන්නවා. එසත් ගැට ගහ ගන්නවා. කන, ආසය, දේව, ශරීරය, මන කියන මේ ඔක්කොම ගැට ගහගෙන පුජ්‍යලා විසින් එකට ගැට ගහලා මේව ඔසවනවා. ඒක අතහරින්නේ නැහැ කියන්නේ. කොහොමද අතහරින්නේ? යථා භූත දර්ශනේ. ඇයි අතහරින්නේ? මේක දුකයි. ප්‍රශ්නේ හරියට දන්නේ නැති වුණොත් ප්‍රශ්නෙට හරියට පිළියම කියන එක ඇති වෙන්නේ නැහැ. හොරි හැදුණු බල්ලේ මම දැක්ක දුවන කොච්චර හරි දුවන මේ දුවන. ඇයි යාගේ දුවන? යාගේ ප්‍රශ්න යා දන්නේ. යාගේ ප්‍රතිකර්ම යා දන්නේ නැහැ. එයාට දැවිල්ලක් තියෙන්නේ. දැවිල්ලේ ප්‍රතිඵලය මොකක්ද? දුවන එක. මිනිස්සුත් එහෙමයි. මිනිස්සුන්ට දැවිල්ලක් තියෙනවා, පිච්චිල්ලක් තියෙනවා. ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැ. මොකද කරන්නේ? දුවන එක තමයි. එහෙ දුවනෝ, මෙහෙ දුවනෝ, හරි දුවනෝ. මේ රට හොඳ නැහැ කියලා වෙන රටකට යනවා. ඒ රට හොඳ නැහැ කියලා තව රටකට යනවා. ආයේ ගිහිල්ලා මෙහෙ එනවා. මෙහෙ ඉඳලා කැලේ ගිහිල්ලා ගමේ ගිහිල්ලා ඉන්න බලනවා. එහෙම නැත්නම් මහන වෙනවා. එහෙම නැත්නම් කැලේ යනවා, ආරණ්‍ය වලට යනවා. කේක දේවල් තමයි මේ දිවිල්ල හරියට නතර වෙන්නේ ජීවිත අවබෝධය ඇති වෙන කම්ම. භාවනාවන් වලට යන කට්ටියගෙත් ඒ දිවිල්ලම තමයි තියෙන්නේ. අවබෝධ වෙන සම්පතින් දුවනවා. කමන්නේ දුවන්නත් ඕන. අපිත් එහෙමයි දුවලා අවබෝධ කරගත්තේ. හැබැයි තින් දිවිල්ල නතර වෙන්නේ අවබෝධයෙන් පස්සේ. අඟුලිමාලගේ දිවිල්ල නතර වුණේ අවබෝධයෙන් පස්සේ. ඇත්තන්ගේ දිවිල්ල නතර වෙන්නේ අවබෝධයෙන් පස්සේ. පටාචාරගේ දිවිල්ල නැති වුණේ අවබෝධයෙන් පස්සේ. ඉසාගෝතමීගේ දිවිල නතර වුණේ ශෝකයෙන්නේ ආදෝගලනේ. එයාගේ දිවිල නැති වෙන්නේ නතර වෙන්නේ අවබෝධයෙන් පස්සේ. කාගේ දිවිල නතර වෙන්නේ අවබෝධයෙන් පස්සේ. බුදුහාමුදුරන්ගේ දිවිල නතර වුණේ අවබෝධයෙන් පස්සේ. ඊට පස්සේ දිවිල නැහැ. ඊට පස්සේ නතර වෙච්ච ඔබ බණ හෝ දේශනා හෝ දර්ශන හෝ ආගම් හෝ ඉගෙන ගත යුතු නෑ. ඔබ ඉගෙන ගත යුත්තේ ඔබ පිළිබඳව. මම කවුද යන ප්‍රශ්නෙට උත්තරේ පමණයි ඔබ සොයා ගන්න ඕන. එවිට ඔබ මුළු ලෝකයම දැක්කා වෙනවා. මුළු ලෝකයම තියෙන ආගම් දර්ශන ඉගෙන ගත්තා වෙනවාමයි. මේ දහම් කරුණු ටික උපයෝගී කරගෙන තමන් දෙසට තමන් හැරී බලන තමන් කවුදයි තමන් පරේෂණය කරන තමා තුළ ඇති තමා කියලා ගත්ත ඒ දේ තුළ ඇති යථාර්ථය සහ දහම කුමක්ද කියලා අවබෝධ කරගන්න නිදහස්ව ටික වෙලාවක් ධර්මානුකූලව තමන්ම තමන්ගේ ආත්ම ගවේෂණය කියදෙන්න තමාගේ අත්දැකීම් දේශනාවේ කියවුණු කරුණු කාරණා සියල්ල ප්‍රයෝජනයට අරගෙන ඇත්තෙන්ම තමා කියන්නේ කවුද කියලක මතු කළා කියන්න පුළුවන් තත්ත්වයට ඔබේ අවබෝධය පූර්ණත්වයට පත් කරගන්න ටික වෙලාවක් විදර්ශනාවේ දෙන්න සම්සුම්ව දේශනාව උපයෝගී කරගන්න. වෙන වැඩසටහන් වලදී තියෙන්නේ හාමුදුරුවන්ට නිතරම නිශ්ශබ්ද වෙන්න නිශ්ශබ්ද වෙන්න නිශ්ශබ්ද වෙන්න කියලා කී කියා ඉන්නේ. මේ වැඩසටහනේදී තියෙන අමුත තමයි කතා කරන්නේ කිව්වා. කතා කරන්නේ මොකද කතා කරන්න බැරි මට්ටමටම පහර දීලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් ඒක. හාමුදුරුවෝ කියනකොට මම කියන්න කියලා කෙනෙක් නැහැ කියලා. අවබෝධයට පත් වුණාට පස්සේ. එතකොට මම කියලා කෙනෙක් ඉන්න තැනින් මම කියලා කෙනෙක් නැහැ කියලා තැනට එන්න කියන එකයි කියන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා. ඉන්නේ කොහෙද? අවිද්‍යාපච්ච සංඛාර. දැන් එතනින් යාට එන්න කියනවා සැබෑ සත්‍ය තියෙන තැනට මම කියලා කෙනෙක් නැහැ කියන තැනට එන්න කියලා කියනවා. එතකොට මම කියලා කෙනෙක් ඉන්නවා නැති කරගන්න පුළුවන්. දැන් පැහැදිලිනේ ඒක? හරි. ඊළඟට සිටිවිල්ලක් දකිනකොට සිටිවිල්ලක් තියෙනවා දකින කෙනෙක් ඉන්නවා. හොඳ විමර්ශනයක් ඉදලා තියෙනවා. එතකොට එතන මමෙක් නැද්ද? ඒකොට දකින්නේ මම නෙමෙයිද? ඔව් මමෙක් ඉන්න කෙනා දකින්නේ මම වශයෙන් මේක. උදාහරණයක් කියන්නම්. පාර වාහන ගොඩාක් යනවා. ප්‍රශ්න නැහැ පාර වාහන ගොඩාක් යනවා. විවිධ වර්ණ හැඩ වටිනාකම් වලින් යුක්ත වාහන නේ අපිට කිසි වෙලාවක කලබලයක් නැහැ මොකුත් නැහැ ඒසෙ විශේෂයෙන් ඕනේ. ඔන්න ඒ අතර තමන්ගේ ජීප් එකක් සොස්තර මෙහෙම යනව දැක්කා. ඒ හරි ජීප් එක කොහෙද යන්නේ? කවුද ගෙනියන්නේ? කියලා බලනවා. ආන්න ඒ වගේ. දැන් මේ කියන්නේ තමන්ගේ වාහනේ යද්දි බලනවා වගේ බැඳීමකින් තමයි මම කියන පුජ්‍යලත්වයේ තියෙන කෙනා මේ ලෝකෙ දිහා බලන්නේ. තේරුණානේ? අර මගේ නොවන වාහන ටික යන දිහා බලාගෙන ඉන්න මොන තරම් සැහැල්ලු වෙන්නේ. ඒ විදිහට තමයි බලන්නේ මමත්වය නැති කියලා. සියල්ල දිහා බලන්නේ ඒ විදිහට. දැන් අපේ නොවන වාහන මග රියානතුරු වෙලා තියෙනවා. අපි මොකද කොහොමද යන්නේ? ආනේ හැපිලායි කියෝ ගියා. එච්චරයක දැනුන්නේ අපිට. ඇයි? මම මගේ ආත්මය කරගෙන ඉක නැති නිසා, අපිට සම්බන්ධයක් නැති නිසා අපි දන්නේ. ඒ වගේම තමයි අපේ මේ ආධ්‍යාත්මය තුලින් අපි මේ ඇස කරන ආසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් හයම මම නොවේ මගේ ආත්මය නොවේ කියන බැඳීමෙන් නිදහස් කරගත්තොත් අවදි කරගත්තොත් අර අන්නයිගේ අර වාහනයක් අනුතරකට පත් වෙලා තියෙන කොට දැක්කහම මොනතරම් දුරින්ද ඒක දකින්නේ. අන්නේ විදිහට අපිට නොදැනෙන ගානක් ඇති වෙනවා අපේ අධ්‍යාත්මය තුළ ඇති වෙන කම්පන. දැන් හොඳටම තේරෙනවා අපි අල්ලගත්ත දේවල් තමයි අපිට වේදනාව දෙන්නේ කියලා. පිටිමිනිස්සු අරක්කු බිව්වට පාරේ වැටුණට අපිට කේන්තියක්වත් දුකක්වත් නැහැ කාලකන්ණි කියලා එනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපේ ස්වාමි පුරුෂයා බිහුවට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? ආන මම මගේ ආත්මය කරලා ගත්ත තැන. එහෙමනම් මේ ඒක මම මේ බාහිරින් වෙනසක් ඇති කරගන්න කියනවා නෙමෙයි, ඒක උදාහරණය. ආධ්‍යාත්මිකව බලන්න ඔබ ඔබේ ආත්මය කරගත්ත බැඳීමක් ඇති කරගත්ත දෙයක් තමයි ඔබට පීඩා දෙන්නේ. තමන් කැමතිදී තමන්ට දුක පිණිස පවතිනවා. ඔක ඒ කාලේ තිබුණු මතවාදයක්. ඉතින් හැමෝගේ මත තිබුණේ තමන් කැමතිදී තමන්ට සැප පිණිසයි පවතින්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා තමන් කැමතිදී තමන්ට දුක පිණිස පවතිනවා. තමන් කැමති දේ තමන්ට දුක පිණිස පවතිනවා. ඔන්න ඔබ තමයි ධර්මයේ අපිට පොඩි තැනකින් වැරදුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ ඒක. මේ ලකේ නිසා අනිවාර්යෙන් මේ ධර්ම සාකච්ඡාව කියන එක බුදුහාමුදුරුවෝ අගය කළේ එකයි. නිකන් හරි ප්‍රචාරයක් ගියොත් මේක මම කියලා කෙනෙක් නැහැ කියලා මෙතන කියන්නේ කියලා ඒක ලොකු වරද. මං හිතන්නේ ඔය අනිත් ආගම් වල සිද්ධ වුණෙත් ඒක. මේ සාන්තුවරු කියපු දේවල් ටික පසු කාලිනු දෙවෙනි පරම්පරාව වැරදි විදිහට තේරුම් ගත්තා. ඒකට මේක මමෙක් නෑ, මේක ස්වභාව ධර්මයි, අපි මැරෙනවා මෙතනින් ඉවරයි. ඊට පස්සේ අපි දෙවියන් වහන්සේ සමග එකතු වෙනවා, එහෙම නැත්නම් ස්වභාව ධර්ම එකතු වෙනවා, එච්චරයි ඉවරයි කියන පදනමෙන් හිටියා. මමෙක් නැහැ කියන යථාර්ථයට ආවහම සැනසෙලිදායකයි. හැබැයි මමෙක් ඉන්නවයි කියන තැන ඉඳලා තමයි යාට මෙතෙන්ට එන්නේ සිද්ධ වෙන්නේ. මමෙක් කියලා ගන්න තැනට වඩා මමෙක් කියලා ගන්න නැති තැනින් සැනසෙලිදායකත්වයක් දක්වනවා. හැබැයි ඒක නොගෙන ඉන්න කොහොමද? නොගෙන ඉන්න ලේසිද? දුකක් ඇති වුණාම මම මගේ ආත්මය නොවේ කියලා ඒක නොගෙන ඉන්න ලේසිද? මම මගේ ආත්මය වශයෙන් අරගෙන නැත්නම් දුකක් පහළ වෙන්නෙම නැහැ. අපි තව පියවරක් නේ අපි තේරුම් ගන්න. මොකද දුක පහළ වුණාම මම මගේ ආත්මය කොට ගන්නේ නැතුව ඉන්නවා කියලා. ඒක නෙමෙයි වැදගත්. මම මගේ ආත්මය කොට ගත්තේ නැත්නම් දුක පහළවන්නේම නැහැ. තරහ ආවහම තරහ පාලනය කරනවා කියන්නේ එක පියවරක්. ඒක පුජ්‍යලත්වයේ තුල සිද්ධ වෙන ක්‍රියාදාමයක්. තරහ එන්නේ නැති මට්ටමට තමයි සංවර්ධනය කරගන්නවා කියලා කියන්නේ තව මට්ටම. තරහ නැතත් higher එකට තරහ ගේන එක කියලා කියන්නේ ඒක තව මට්ටමක්. වාහන නැති අය ඉන්නවනේ, වාහන නැති අය higher එකට ගියනවා, කැප්සල්ස් එකට ගියනවා. ඒකට හේතුව තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට වාහනයක් අවශ්‍යයි. ඒ නිසා වාහනයක් ගියනවා. ඒ නිසා සමහරලාට අපිටත් මේ සමාජය තුළ තරහ නැතුව බෑ. ඒ ගමන යන්නේ ඒ වචන ටික කියන තරහ ඕනේ. එතකොට හයර් එකට ගෙන්න සිද්ධ වෙනවා. තරහ ඇති කෙනෙක් හයර් එකට ගෙනල්ලා හරි පාවිච්චි කරන්න වෙනවා. ඒක මොකද ඒක සරට කිව්වේ නැත්නම් ඒක ප්‍රයත්න වෙන්නේ නැති නිසා. ඒක තමන්ගේ නෙමෙයි. එතකොට හයර් එකට නේගෙන ඒ හයර් කාර්යම කුලිය ඉතිල්ලන්නේ එලා යගෙන යගෙන ඒක අයිතියක් අපිට නැහැ. ඒක අපි දැල් බැඳගෙන නැහැ. මේක හරි සංකීර්ණයි. දැන් මට මේක අවබෝධය වෙච්ච නිසා කාලයක් කියන නිසා බොහෝ කාලයක් වද නිසා මට මේක සංකීර්ණ නෙමෙයි. නමුත් මේක ඇත්තෙන්ම අලුතෙන් ඉගෙන ගන්න කෙනාට හරි සංකීර්ණ දෙයක්. අපිට දේශනා කියලා જાතියක් තියෙනවා. ඉතින් ඒ දේශනාවල් වලට ගියාම ඉතින් ප්‍රශ්නයක් අහගෙන ඉන්න තියෙන්නේ. ලස්සන වචන හම් වෙනවා, උදාහරණ හම් වෙනවා, පාලියෙන් කියනවා, සිංහලෙන් කියනවා, සංස්කෘතියෙන් කියනවා, ඉංග්‍රීසියෙන් කියනවා, හයියෙන් සද්ද නගලා මොනවා හරි කියනවා නම් ඒක ඉතින් දේශනාව මිනිස්සුන්ට කම්බලෙ නෑ, අහන් ඉන්නවා. නමුත් මිනිස්සු දාර්ශනිකයන් බවට පත්වන්නේ නැති ස්වභාවයක් තියෙනවා. දේශකයාම ඉතින් අර මාර්ගලිද බලන්න ගියා වගේ මාර්ගලෙන්ද දිහා කොච්චර බලාගෙන හිටියත් අපිට මාර්ගලෙන්ද පදින්න පුළුවන්. ඒ නිසා මාර්ගලෙන්ද වල් පෙන්නනවා වගේ මම බන කියන්නේ. ඒ කියන්නේ ජලතාවට එන්න කියනවා එයා බයිසිකලෙ ගැදර පෙන්නනවා. ඔබ ආස මාර්ගලෙන්ද වගේ දේශනා ගන්නද? මට අවශ්‍ය ඔබ මාර්ගලෙන්ද පදින කෙනෙක් බවට පත් කරන්න. ඒකයි මගේ ක්‍රියාදාමය තියෙන වෙනස. අනිත් දේශනා අතර තියෙන මේ දේශනේ අතර තියෙනත් වෙනස ඒක. මම පැදලා පෙන්නන්නේ මාර්ගලෙන්ද කියලා. ඔබට ඔබේ ප්‍රායෝගිකත්වය තුළ ඔබට ඔබ හඳුනා ගන්න ඔබට පරිවර්තනය වෙන්න කටයුතු කරන්න උත්සාහ කරන එකයි කරන්නේ. ක්‍රියාදාමය ටිකක් අර දේශනේට වඩා වෙනස් ප්‍රායෝගිකත්වය. හොඳ ප්‍රශ්නයක්. කෙටෙක් අපිට දොසක් වුවොත් දැන් අපිට රිදෙනවා. එතකොට අපි එතන කියනවා කියලා කිව්වා මොනවද? ඒකේ නා බැන නිසා තමයි අපිට රිදෙන්නේ. නැත්නම් අපිට රිදෙන්නේ නැහැ කියලා. දැන් අපි හිතමුකෝ දැන් අපි මෙහෙම ඉහළ ඉඳන් පහළට අත මෙහෙම අත ගන්නවා. රිදුමක් නැහැ, සනීපයක් තියෙනවා. හොඳයි, අතේ තියෙන තුවාලය එක්කෙනෙක්ගේ. එයා මෙහි මතේ ඉඳලා පල්ලේ හරි මෙහි මත ගාගෙන යනවා. මොකද මෙතන තුවාලෙ ඉඳලා ලොකු කැක්කමක් හටගන්නවා. එහෙමනම් තුවාලෙ තියෙන කෙනාට තමයි රිදෙන්නේ. තුවාල නැති කෙනාට රිදෙන්නේ නැහැ. දැන් අපිට කකුල් පැගෙන ඕන තරම් ප්‍රශ්නයක් නැහැ. අපි කකුල අඟට යනවා. තුවාලයක් තිබුණා කකුල. රිදෙනවා. කෑ ගහනවා, බහිනවා, දැක්කේ නැද්ද කියලා අහනවා. එදමත් තියෙන. එහෙනම් අපි ළඟ තුවාලයක් තියෙන නිසාම තමයි අපිට රිදුමක් හටගන්නේ. තුවාලයක් තියෙන නිසාම අපිට රිදුමක් හටගන්නේ. එහෙමනම් බාහිර කෙනාම නෙමෙයි ප්‍රධාන වශයෙන් අපි ළඟ තුවාලයක් තියෙන එක තමයි ප්‍රශ්නේ. පුතජන හැම මනසක්ම තුවාලයක්. බුදුහාමුදුරේ එක උපමා කළා හැම ගහපු හරකෙක් වගේ කියලා. හැම ඉවත් කරපු හරකෙක් වගේ කියලා. ඒ හරකාව කොයි විදියට කටයුතු කළත් වේදනාව විඳිනවා. නිකන් ඇවිදගෙන ගියත් මැස්සෝ කාක්කෝ ඒ සත්තු කන ඉගිලෙන සත්තු ඇවිල්ලා කන. ගහකට හේතු වුණු ගහේ ඉන්න සත්තු කන. බිම ලැග්ගු බිම ඉන්න කඩි කූඹි ආදී ඇවිල්ලා කන. බේරෙන්න තැනක් නැහැ. බහිනෝ වතුර වලකට. වතුර වලකට දැස්සම් බේරෙන්න පුළුවන්. වතුර වල ඉන්න මාළු වර්ග පොඩ්ඩක්. පුතජන සිත එහෙම තමයි. මොන පැත්තෙන් තිබ්බත් වේදනාව එනවා. තුවාලයක්. ඊළඟට බලන්න ඕන මේ තුවාලේ කොහොමද සනීප කරගන්නේ. මේ සිත නැමැති තුවාලය මම කොහොමද සනීප කරගන්නේ. සිතින් අපි යහපත් අය වෙන්න උත්සාහ කරනවා. එතනම තමයි තියෙන්නේ තුවාලේ. නෙවරදි කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. එතනම තමයි තියෙන තුවාලේ. අනන්ත උපකාර කරන්න උපකාරක කෙනෙක් වෙන්න බලනවා. එතනම තමයි තියෙන තුවාලේ. මම වේදනාව නොවිඳ ඉන්න ඕන, මගේ හිත පරිස්සම් කරගෙන ඉන්න ඕන කියලා උත්සාහ කරනවා. එතනම තමයි තියෙන තුවාලේ. විඳින විඳවන තැන තමයි තියෙන තුවාලේ. කෙටියෙන්ම කියතොත් මම කියන රාමුවක් තුළ ඇති වෙච්ච තුවාලේ. දැන් ওই තුවාලේ දුරු කරන්න නම් ඔබ කළ යුත්තේ කුමක්ද? මම කියන රාමුවකට කිසි දෙයක් එකතු කරන්න හොඳ නැහැ. දැන් අපි හොඳ කෙනෙක් වෙන්න යන්නේත් මම කියන රාමුවට. ඔකට දහමේ මතක් කළා පුණ්‍යාභි සංඛාරා කියන එක පුළුල් අදහසක්. ඒ හොඳ හොඳ වැඩ කියන එකනේ පුණ්‍යින් කියලා කියන්නේ හොඳ වැඩ කියන එකට. එතකොට ඒ වයින් සංස්කාර ධර්ම බවට පරිවර්තනය වුණාම ඒව නිසා වේදනාව වෙනවා. දැන් හොඳ කෙනත් වේදනාව වෙනිනවා. පින් හොඳට පින් දහම් කරගෙන ඉන්න කෙනත් ඒ දාන නොගෙන ඉන්න එපා මේ කියවෝ කියලා. පින් කරන කෙනෙක් වේදනාව විඳිනවා. පව් කරන කෙනෙක් වේදනාව විඳිනවා. හැබැයි පවයට වඩා පිනේ වේදනාව ඒක යහපත් ඒක සිසිලසයි. නමුත් ඒක උදාහරණයක් දක්වන්න. උදාහරණ දක්වාම හරි ලේසියිනේ. මේ උදාහරණේ තියෙන්නේ මගේ උදාහරණයක් නෙමෙයි. මේක තියෙන්නේ මිලින්ද ප්‍රශ්නවල තියෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක්ගේ බොහොම අපූර්ව පොතක් ඒක. මහරජ එක අතක ගිනි අඟුරක් තියාගන්න. ඒ තමයි පාපය. තව අතක අයිස් කැටයක් තියාගන්න. ලකුණතේ අයිස් කැටයක් තියාගන්න. ඔබට මේ දෙකම මොකද කරන්න කියලා අහනවා. ස්වාමීනි ගිනි අඟුරක් දැවෙනවා අයිස් කැටයක් දැවෙනවා කියනවා. හැබැයි වෙනස් ගිනි අඟුරේ දැවීමට වඩා අයිස් කැටේ දැවීම වෙනස්. නමුත් යම් පිච්චීමක් කරනවද නැද්ද? එහෙමනම් ඔබේ සිතේ ওই තුවාලේ කියලා ඔබට දැනෙන්නේ මෙන්න මේ දෙවිල්ල. අයිස් කැටෙන් හරින් දැවෙනවා. පවෙන් ගිනි අඟුරෙන් දැවෙනවා. ඉතින් මේ දෙකෙන්ම සිත් දෙන්නේ දැවීම. එනිසා කියනවා මනසින් පින්පව් දෙකම අතරින්. දැන් අපරාධය අපි බොරුක පිළිගන්නේ. පින් ඕනේ හාමුදුරු කෙනෙකුට දන් දෙන්න. පින් ඕනේ මව්පියන්ට සලකන්න. පින් ඕනේ අනිත් අයට සංග්‍රහ කරන්න. පින්ම ඕනේ නේ. බුදුහාමුදුරු දානි වළඳන වෙලාවට තව භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩියෝ දානි වළඳලා ඉන්නේ කියලා අහලා ඒවත් පාත්‍රයෙන් භාගයක් උනා දෙනවා. එහෙම හදවතක් තියෙන කෙනෙක්. පින පදනම් කරගෙන නෙමෙයි පින පදනම් කරගෙන කරන කට්ටියගේ තුල අතහැරීමක් නැහැ. අනුග්‍රහ පිණිස අන්නයේ යහපත පිණිස යමක් කරන්න ඕන. දැන් හාමුදුරුවන්ට දාන දෙන්න ඕන පින් සිද්ධ වෙන්න නෙමෙයි හාමුදුරුවන්ගේ පඩු පෙරෙන්න. ඒක මම කියන්නේ. සතෙකුට කෑම ටිකක් දෙන්න ඕන පින් සිද්ධ වෙන්න නෙමෙයි සතාගේ බඩු පෙරෙන්න. එහෙම වුණාම තමයි ඔබට මහත්ඵල මහානිසංස මේ වචනයක් තියෙන අනග්‍රහිත චිත්තෝ දානං දේති. ඒ කියන්නේ පිනවත් ග්‍රහණය කරන්නේ නැතුව පිනවත් අල්ලගන්නේ නැතුව යම පරිත්‍යාග කරන තැන එතන තමයි අපිට අවශ්‍ය කරන අතහැරීමේ සැපය ලැබෙන්නේ. දායයෙන් සිද්ධ වෙන්න ඕන අතහැරීමේ සැපයක් ලබන. අන්න එතන තමයි අතහැරීමේ සැපය තමන් ලබන්නේ. තේ මහත්යට සංග්‍රහ කරන්න ඕනේ. මේ අතහැරීමේ සැපේම තමයි සංග්‍රහ කරන්න ඕන. ඕනට සංග්‍රහ කරන්න ඕනේ එහෙමයි. දරුවන්ට සංග්‍රහ කරන්න ඕන අතහැරීමේ සැපේ. එහෙම නැත්නම් ඉතින් පොලියට දුන්නා වගේ. දැන් දරුවන්ගෙන් මේගොල්ලෝ ලොකු මහත් වුණාම මේගොල්ලෝ මට සලකන්න ඕන කියලා යංගිසි අම්මා තාත්තා කෙනෙක් හිතන් ඉන්නවනම්. ඒ අම්මා තාත්තා මේ හදලා තියෙන්නේ මේ වැඩ ගන්න දෙන්නේ. සලකන්නේ නැතනසලකන්නේ ඒක හැකේ බමන සලහැකේ බමන ඒගොල්ලගේ කැමැති බඩ ඒක වෙනම කතාවක්. තමන්ගේ ජීවිතේ තමන් ඉතින් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා තියාගන්න ඉතින් අවසාන කාලෙට තමන් වීදම් කරන්නේ. ඒක තමන්ගේ ආරක්ෂාව. අනිත් අයගෙන් ඒක බලාපොරොත්තු වෙනවනේ ඒක හරියටද? දැන් මම මගේ දායකයව මට සලකන්න ඕන කියලා මම හිතනවනේ ඒක මම වැරදි. එතකොට මහා ප්‍රශ්නයක්. එහෙම එකක් නෑ. එහෙම වුණොත් ඒ මානසික ප්‍රශ්නයක් බවට ඒක පරිවර්තනය වෙනවා. මේ දේශනාව අහුවහම මේගොල්ලෝ මාව ප්‍රශංසා කරන්න ඕන. එහෙම හිතනවා නම් වැරදි. එමක බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. එහෙමනොත් ඒ වේදනාව බවට පරිවර්තනය වෙනවා. ඈ දැන් මහත්තයට තේක හදලා ගිහින් දුන්නාම මෙයා මට thank you කියන්න ඕන කියලා එදෙනවා. ඒක වැරදි. සමහර ලාඩ රණ්ණු කරන්නේ මම මොනවා ගලක් වැරදි මං කරන්නේ වගේ කරන්නේ. ආ දැක්කනේ මට බලාපොරොත්තු වෙන. පුණ්‍ය ආවි සංඛාරා වෙලා. ඈ මට හොඳ දේ කළාම මට හොඳ දේ අගය කරන්න ඕන. ඒක මහත්යෙකුත් අවු දවසක් මට පොඩි ආධාරයක් දුන්නා පරිත්‍යාගයක් කළා. අම්දුරනේ මම ආධාරය කළා. අම්දුරට thank you වත් කිව්වේ නෑනේ. මං කව පොඩි පොඩි ගණන් වලට මං thank you කියන්නේ නෑ කියලා. එතින් ඒක තමයි ඒ බලවෘත් වෙලා. කේ වේදනාව එනවා. එහෙමනම් අපි හොඳ දේ කළයි කියලා හොඳ දෙයට හොඳ ආශාදේවත් හොඳ ප්‍රසාදයක්වත් අපි ලබන්න ඕනේ. කල යුත්ත කරන වියුත්ත කරන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඒකෙන්ද තමන්ගේ හිත ගොඩාක් ඉහළට ගොඩ නැගුණාම තමයි ශක්තිමත් වෙන්නේ. නැත්තං ඒක මෙහා දෙන්න අර විඳවන හිත. ඇත්තෙන්ම මටත් තේරිලා තියෙනවා ඒ අවබෝධයට කලින් මේ හිත හත්තුවාලයක් කියලා. සමහර වෙලාවට ඒ හිත පරිස්සම් කරගෙන ඉන්නවා කවුරු හරි මොනවා හරි කිව්වොත් එහෙම රිදෙන නිසා. වේදනාව ඇති වෙන නිසා. හොඳයි තමන්ගේ තුවාලේ තමන් හඳුනගන්න එක. තමන්ගේ වේදනාව තමන් හඳුනගන්න එක. තමන්ගේම ක්‍රියාපද්ධතියේ තියෙන දෝෂයක් නිසාම තමයි මේ පීඩා ඇති වෙන්නේ කියලා මේක තේරුම් ගන්න එක තමා තුලින්ම තමාගේ ආධ්‍යාත්මික පරිවර්තනයට ලොකු ඉවහල් බවක් ඇති වෙනවා. දැන් තුවාලේ සනීප කරන්නයි යන්නේ. තුවාලේ සනීප කරන්න ගියාමත් වෙන දේ මොකද්ද? වේදනාව එනවා. වේදනානාශක බෙහෙත් දානකොට, විස බීජනාශක බෙහෙත් දානකොට වේදනාව මතුවෙන පටන් ගන්නවා. එතකොට කියන තුවාලේ තිබුණට වඩා දැන් කැක්කුමයි මේ. ඔව් කැක්කුමයි. මොකද තුවාලේ හොඳ වෙන්න බෙහෙත් දාන නිසා. ඒ නිසා මේ ලෝකෙ දුක් දෙකක් තියෙනවා. එකක් දුක වැඩි කරගැනීමේ දුක, අනිත් එක තමයි දුක නැති කරගැනීමේ දුක. ඒ නිසා ටිකක් මේ භාවනාවේ මේ දේශනාවන් වලට ආවම මේකත් හිතෙදුම් වෙන දෙයක් බවට පරිවර්තනය වෙනවා. ඒයි තමන්ගේ දුසනේ පෙන්වන්නේ. හිතනවා. ඒකත් දුකක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන තමන් දුක නැති කරගැනීමේ දුක තමයි මම විඳින්නේ. යම් කැපවීමක් කරන්න ඕන. දැන් සිද්ධාර්ථ කුමාරයා ඒ විඳින්නේ දුක නැති කරගැනීමේ දුක. නිසා ඒ දුක අඳුර ගන්නට ඕන. තුවාලෙට බෙහෙත් දානකොට ඒ ඇති වෙන වේදනාව මේක යහපත පිණිසයි කියලා තේරුම් අරගෙන ඒක උහුලගෙන ඒක දරාගෙන මේ ඉන්න ඕන. දැන් මම ධර්මය අහන කාලේ තේරුම් ගන්න මහන්සි වෙන කාලේ මට හරි වේදනාකාරී වචනයක් එනවා. ඉතින් කියනවා කල්යාණ මිත්‍රත්වය මොකද්ද කියන්නේ? ධර්මය අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක් කියලා වචනයක් කියන කාන්තාවෝ කියලා. ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් ඒ හැම දිනාම කාන්තාවෝ කියන. ඔක කාන්තාවක් දෙච්චර සැරට වදින්නේ නැහැ. මේක පිරිණියට තමයි වදින්නේ. දැන් ඕක මෙහෙත් මමත් නිකන් අධ්‍යයනය කරන්න මම කිව්ව වරද් දෙකක්. එක මහත්තේ කෙනෙක් නතර කළා. මොකද කියලා අහුවාම පස්සේ කියලා තියෙනවා හාමුදුරු ඒක කිව්වේ මගේ දිහා බලාගෙන. ඒක කිව්වේ මටමයි. අපි කාන්තාවෝද? මේක ඒක මම මේ කාන්තාව දිහාම බලන් ගියේ විරිණ කිසි කෙනෙක් දිහා බැලුවේ නෑ ඒක කියන්නේ. මොකද හේතුව මේ කාර්යයද රිදෙනවනේ. ධර්මය අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක්. කාන්තාවක් කියන්නේ කාන්දම. එහෙම අර්ථයක් කරන්නේ එහෙමයි. අර්ථවල කාන්දා කාන්දමක් වගේ ඇලෙන ස්වභාවයෙන් යුක්ත ගුණය තියෙන ඕනම කෙනෙක් කාන්තාවක්. ඒක ඇත්ත කතාව. ඇලෙන ගුණය තියෙන ස්වභාවය තියෙන ඕනම කෙනෙක් කාන්තාවක්. දැන් එන්න පිරිමි දෙන්න සුන්දර නැති වෙනවා. සේනවද නැද්ද? රිදෙනවනේ මේ අපිට කාන්තාවක් කියලා රිදෙනවා. ඊට පස්සේ මේ ධර්මයේ කාන්තාවක් හරි භව රූපයෙන් දැක්කොත් එහෙම එයා අර ආශ්චර්ය පුජ්‍යල කෙනෙක්. එයා කාන්තාවක් නෙමෙයි.
අන්න එතකොට නම් ඉතින් ආඩම්බරයක් දැනනවානේ. එතෙන්ට අහුවත් ඒක. එයා ඒකට කාන්තා ගුණයටත් ඉතක. එයා කාන්තා අයිතිවාසිකම් නෙමෙයි ඊළඟට ඉල්ලන්නේ. ඒකේ ලෝකෙ තියෙන්නේ පුරුෂ පුරුෂ අයිතිවාසිකම් ඉල්ලනෝ කාන්තාව කාන්තා අයිතිවාසිකම් ඉල්ලනවා. එහෙමනේ මේ ලෝකෙ තියෙන්නේ එහෙම මානව අයිතිවාසිකම් නේද? ඒක වෙනසක් නැහැනේ. මානව අයිතිවාසිකම් කියලා එකක් තියෙනවා. මේ ගති විමුක්ත වෙන්න ඕන, ගති ලක්ෂණ වලින් දුරු වෙන්න ඕන, භාව රූපය ඉක්මවා යන්නට ඕන, භාව ලක්ෂණ ඉක්මවා යන්නට ඕන. නැත්තම් අපිට ඒ ගති පිහිටනො. දැන් මොනවා හරි ගතියක් තියෙනවා, පුතජන කෙනා ළඟ ගතියක් තියෙනවා. දර්ශනයෙන් දැක්කොත් එහෙම යා ඒ ගතිය මම මගේ ආත්මය කොට ගන්නා වූ ස්වභාවයෙන් නිදහස් වෙන බවට පත් වෙනවා. එහෙම නැත්තම් තියෙනෝ ගතිය මොකන්ද තියෙන්නේ? ගෑනු ගතිය, පිරිමි ගතිය, ළමා ගතිය. යක්ෂ ගතිය, පෙරේත ගතිය. ඉතින් අපි පාවිච්චි කරන වචන අතරින් මේ සරලව මතක් කරගන්න ගැඹුරු දහම ඈ ආතිරිසං ගතිය, ඈ දේව ගතිය, බ්‍රහ්ම ගතිය. එතකොට මේ මේ ගති එකකවත් සිටීම නෙමේ ධම කියන්නේ ගති විමුක්ත. කියන්නේ සංඥාවෙන් මේ එක ගතියක්වත් අල්ලගන්නේ නැහැ. ඊට පස්සේ කියන්න තියෙන්නේ දැන් කොහොමද කියලා අහුවහම කිසි ගතියක් නැහැ කියනවා. මම හිතන්නේ මොකද හරි ගතියක ඇටලිුණාද පස්සේ තමයි ගොඩක් වෙලාවට ඔබ කියන්නේ. නමුත් ඒක තමයි බොහොම ගැඹුරු දහම කිසි ගතියක් නැහැ කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන කිසි ගතියක් නැතුව ඉන්න, ගති ලක්ෂණ නැතුව ඉන්න. දැන් මෙතෙන්ද ඥානයේ විනිවිද යන, දර්ශනයේ විනිවිද යන ගුණයක් ඔබට තියෙනවද? ගතියක් නැති අවස්ථාවට ඔබේ නුවණ විනිවිද යනවද? බෑනේ. අර එක ගතියක එළඹගෙන ඉන්නේ, ගතියක් තදින් අල්ලගෙන ඉන්නේ. ඒ ගතිය දාලා යන්නේ කොහොමද? දැන් බලන්න ඔබ ළඟ තියෙන මොකක්ද ගතිය කියලා. ඒ ගති ලක්ෂණය තමයි ඔබ වේදනාවට පත් කරන්නේ. ඒ ගති ලක්ෂණයට අනුව ස්වરૂපයක් තමයි ඔබ වේදනාවට පත් වෙන්නේ. දෙවියන්ටත් තියෙන වේදනාව, මානසික වේදනාව තියෙනවා. දෙයන්ටත් කේන් තියනවනේ. දෙයෝ කෝප වෙනවා කියලා කියීමට කියන්නේ. දෙයන්ටත් කේන් තියනවා. මිනිසුන්ටත් කේන් තියනවා. බ්‍රහ්මයන්ටත් කේන් තියනවා. තිරිසන් සතුන්ටත් කේන් තියනවා. පෙරේත වගේ සතුන්ටත් කේන් තියනවා. යක්ෂුන්ට ඒක ලන්නේ ඉතින් කොහොමද කේන් තියෙන්නේ? දැන් ඔබ ගති ස්වභාවයක්ද වඩන්නේ, ගති විමුක්තියක්ද වඩන්නේ? ගති විමුක්තියකට අවශ්‍ය කරන කාරණා එකතු කරා. ඒක තමයි කුසලයේ වඩනවා කියන්නේ. ඒක තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ. ඒක තමයි ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ. අවබෝධයෙන්පත් ලෝකෝත්තර කුසලයේ අඳුරන, ඒ ගති විමුක්තිය අඳුරන, ගති විමුක්තියෙන්පත් වෙච්ච කෙනෙක් සමග කරන ධර්ම සාකච්ඡාව සහ ශ්‍රවණය. මොනවා හරි බනහන වැඩන්නේ. නාලිකා බලන වැඩක්ම නෑ. ඒ වගේ ඇක්ෂන් කිව්වම් බන කියන්න ඕන, කට් කිව්වම් අතර කරන්න ඕන. ඒක වැඩක් නෑ. අපි කළත් ධර්මයේ කියෙන්නේ නෑ ඒ වගේ කියන්නත් බෑ. අධ්‍යක්ෂකට ඕන දේවල් අපි කියන්න ඕන. එහිමින් කියන්න කිව්වොත් එහිමින් කියන්න ඕන, හයියෙන් කියන්න කිව්වොත් හයියෙන් කියන්න. ඒව නිකන් රාග පෑන් විතරයි. එකද පිළිතුරක් හම්බුණා. අහපු ප්‍රශ්නේ තමතකද? ප්‍රශ්න මතක නැහැ. ඒක තමයි හොඳ. ලෙඩේ හරියට හොඳ වෙනවා නම් ලෙඩෙත් තමතකයි. ඒක එහෙම වෙනවා. කාලයක් මේ බඩේ කකුමක් හැදිලා ගිහිල්ලා මං අපේ සිංහල වෛද්‍යවරයෙක්ගෙන් බේතක් ගත්තා. ඉතින් මාසික දෙකකට පස්සේ ගිහිල්ලා මම මොකද හම්බුනේ තිබුණු ලෙඩේ මං ගෝ මට මතක නැහැ කියලා. එහෙනම් හොඳයි. ඒ කියන්නේ ලෙඩෙත් අමතක කරා. ඒ කියන්නේ ලෙඩේ හොඳටම හොඳයි. ඔබ තේරුම් අරගෙන හිටපු, ඔබ දැනගෙන හිටපු, ඔබ හඳුනගන්න පරාසය තුළින් මොනතරම් වෙනස් පිටිසරවද තියෙන්නේ මේ දහම. මොනතරම් ගැඹුරු පුළුල් පරාසයක් තුළ අපිට හිතන්නට සිද්ධ වෙනවද කියන යන කාරණය පිළිබඳව ඔබ හිතන්න ඕන. හිතාගෙන ඉන්නකම මේ මම තමයි ශ්‍රේෂ්ඨ, මට තමයි තේරෙන්න ඕන, මට තේරෙන විදියට හරියට කියන්න ඕන, මට හරියට තේරුන්නේ නැත්නම් ඒක හරි නෑ දේශනේ, මට හරියට තේරුනොත් ඒක හරි දේශනේ. මම සෑම විටම කිසි දෙයක් තේරුම් කරලා දෙන්නේ නෑ. සෑම විටම හිතන්න ඉතුරු කරලායි තියෙන්නේ. කිසි දෙයක් සම්පූර්ණයෙන් කියලා දෙන්නේ නෑ. ඇයි හේතුව? කියලා දෙන්න බැරි කම එකක්. ඒක මට බැරි කම නෙමෙයි, වචනය සමත් නෑ ඒක. නැත්නම් ඔකත් අරගෙන ගින් කියයි ආමුදුවට මේ ටිකයි තේරුම් කරන්න පුළුවන් බෑ කියලා. කිසිදු කෙනෙකුට ඒක තේරුම් කරන්න බෑ. වචනය සමත් නෑ. වචනේ උපරිමය කවුරුත් යන්නේ දෙන්න. භාෂාවේ උපරිමය කාලත්‍රයට යන්නේ. අතීත අනාගත වර්තමාන මෑත ඈත අතීතයේ සහ අනාගතය ක්‍රියාත්මක වෙන්නේ. ඊට එහා කතා කරන්න බෑ කාටවත්. අනිත්‍යක ඔබ විසින් යා යුතු ගමනක් තියෙන. ඔබේ වචනේ භාෂාව ඉක්ම වූ ගමන් කරන චින්තනයකට, දර්ශනයකට මොකක් හරි ඒවත් බොරු වචන. ඒ තමයි ගමන් කරන්නේ. ඉතින් වචන වලින් එහා තියෙන දෙයක් කොහොමද වචනෙන් මම කියන්නේ? කිය අපි එකට මොන හරි එකක් නම් කරන්න. අන්නේ බලය, ඒ කුසලය, එහෙම නැත්නම් චින්තනය, එහෙම නැත්නම් දර්ශනය, බුරු වචනේවා යන්න ඕන වචනින් මොකද. සංවේදනා ඉක්මවල. ධර්මය හැරෙන්නට නම් වෙන සැනසිල්ලක් නැත කියන බුදු වදන. ඒක ලොකුවට ඇත්තෙම සෑම ගෙදරකම බිත්තිය ගහලා තියාගන්න ඕන එකක්. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ හැරෙන්න වෙන සැපයක් නැහැ. අපිත් හිතුවා, ඔයත් හිතුවා, කවුරුත් හිතුවා, මොකද්ද මගේ හිත මේ මට්ටමට තිබ්බහම, මේ දේ කළාම, මේ தත්වෙට ගියාම සිත සම්පූර්ණයි කියලා. නමුත් කතාව තමයි සම්පූර්ණ වුණේ නැහැ. දිගටම ටෙලි නාට්‍ය යන ඔමෙගා නාට්‍යයක් වගේ නිමි නෑ. ඔබේ වේදනාව ඔබට දැනෙනවා නම් ඔබ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්ත, දුක්ඛ සත්‍ය තේරුම් ගත්ත කෙනෙක්. දැන් මේ භාවනා වැඩසටහනේදී ඔබ ඉගෙන ගන්න මොකද? සමුදය සත්‍ය. ඒක ඉතින් පොඩක් එක්කෙනෙක් බොහොම ඉක්මනින් ඉගෙන ගන්නත් පුළුවන්, සමහර අය වචනෙන් ඉගෙන ගන්නත් පුළුවන්, සමහර අය කාලෙකින් ඉගෙන ගන්නත් පුළුවන්. සමුදේ සත්‍ය ඉගෙන ගන්න. මොකද මේ දුක කොහොමද මට ඇති වුනේ? කොහොමද මේ ප්‍රශ්නේ මෙතන හැදුනේ කියලා බලන්න. ඊට පස්සේ ප්‍රශ්නේ හැදුණ පිළිබඳව පුළුල් පැහැදිලිවීමක් යනකොට මෙයාට උවමනා වෙන ඊළඟ සත්‍ය මොකද්ද? නිරෝධ සත්‍ය උවමනා කරනවා. එහෙමනම් මේ ප්‍රශ්නේ කොහොමද निराකරණය වෙන්නේ? මොකද්ද මේ ප්‍රශ්නේ විසඳුම? නිරෝධය. අන්න නිරෝධ ධාමනේ ප්‍රතිපදාව ඊළඟට අනුගමනය කළා. ඒ නිරෝධයම එයා අත්දකිනවා. ඉස්සරහින් නිරෝධ ධාමනේ ප්‍රතිපදාව දාගත්තත් කමන්නේ, පස්සේ නිරෝධයට යන්න. එහෙම නැත්නම් නිරෝධය සහ නිරෝධ ධාමනේ ප්‍රතිපදාව එකටම වගේ වැඩෙන ධර්මතාවයක් බවට පත් වෙනවා. අපි ගොඩාක් දේවල් මේ වෙන වෙනම මේවා කොටස් කරලා වඩන්න දකින්න උත්සාහ කරන එකලපු වැරද්දක්. අපි තේ එකක් බොනකොට කහට වෙනම බීලා, වතුර වෙනම බීලා, සීනි වෙනම බොන්නේ නැහැ. එක එකට මික්ස් කරලා හරියට හදා ගන්න ඕන. මෙන්න මේ දේ තමයි සීලය වෙනම, සමාධිය වෙනම, ඈ ප්‍රඥා වෙනව වඩන ගියාම අර තේ කොළ වෙනම කාලා, වතුර වෙනම බීලා, සීනි වෙනවා. අර මිස්ටර් බීන් තේ හදනවා වගේ. ඉතින් ඒ වගේ වැඩ කරන්නේ සමහර අපේ හාමුදුරුවන් වහන්සේලා දැන හො නොදැන සමහරලාට කියලා දෙන්නේත් එහෙමයි. සීලය කියන්නේ මෙන්න මේවා. භාවනා කියන්නේ ප්‍රඥාව තුළ සමාධිය තුළම ඇති වෙන මේ ආධ්‍යාත්මික සීලයක් අඳුනල දෙන්නේ නැතුව අර වෘත සීලවලට දානවද නැද්ද? ඒ නොදන්න කම මහත් ඒ කාලේ ඒක තමයි කරේ. දන්නේ නැත්නම් ඒක තමයි කරන්නේ. දායක දාන කියලා දෙයක් කියනවා. ඒකට අපි බණ කියලා මොනව හරි ටිකක් කියන්න ඕන. එච්චර. ඉතින් එහෙම දෙයක් නැහැ. ඒකට දුසක් කියන්නේ නැහැ. හොඳයි තව මොනවද තියෙනවා? හරි කටයුතු දෙකට සමහර උදුවේට විමර්ශන ඥානෙ නැති වුණාම ඇත්තෙත්ම ආනන්ද හඳුරුවන්ගේ ධර්මයේ රසවත් නැහැ. එතකොට අර විමර්ශන ඥානයක් නැතුව අහගෙන ඉන්නා වගේ කියන බණ අහන්න ඒවලු යනවා. මෙහිලා ඉතින් මගේ අහනවා මේ කියන්නේ හාමුදුරුව මාර්ගඵල නිට්ටයයි කියලාද කියන්නේ මාර්ගඵලෙත් අනිත්‍යයිද කියලාද කියන්නේ මාත් කියලා හැමෝම මගේ මේ කොහෙන් හරි පටලෝගන එන වචන. මං කොහොමද ඉතින් මං මාර්ගඵල නිට්ටයයි හරි අනිත්‍යයි හරි නෙමෙයි මං කියන්නේ මාර්ගඵල කියලා එකකුත් නැහැ කියලා නේ. දැන් ඒක තේරුම් ගන්න බෑ. ආයි අහනවා මාර්ගඵල කවුඳුරු කියන්නේ නිට්ටයයි අනිත්‍යයි. ඒකත් ෂණයෙන් නැති වෙනවා නේද? මේ ඔළුව කරකවලා දාපු මේ අnder දෙපළවගේ පව් මේ මුලා කරලා අර මිනිස්සයව අසරණ කරලා දාලා මේ අවබෝධයක් නැතුව කියන්න ගිහිල්ලා බන. දැන් මගේ ටීස් මාර්ගයට ගිහිල්ලා සමහරලාට ඔය අහු මුළු අරගෙන සමහර අය සමහර වෙලාවට සමහර කරුණු කියනවා. වහ අපිට මේවිල කියනවා යාර හොඳයි මේ මොකද? අස්සේ බලනකොට මේ මගේ බන අහනවා. මේසු හරි පදපරමයි. හරියට උඩින් පැවටෙනවා. එතකොට හරිය ආසයි අර කොයි විදියද ධර්මස්සක් උඩ ඉඳගෙන වගේ බණ කියනවා නම් රහතන් වහන්සේ කෙනෙක් ධර්මස්සක් උඩ ඉඳි බණ කියන්නේ මාත් හිතාගෙන කොහෙන් හරි වැටි කුටියක් හදා ගන්න ඕන කියලා. ඉන්නේ වැටි කුටිය බලන්න මොන තරම් සරලද? සෙරප්පු දාන්නේ මන් දැන් සෙරප්පු මොන් මට දැන් සෙරප්පු දාන්න ඕනේ. වාහනය යන කෙනා මොකද සෙරප්පු? ඒ කාලේ එහෙම මටත් ඒ වාර හවල් හාමුදුරු සරෙප්පු දාන්න. ඉතින් මම කිව්වා බෙන්ස් කාර් එක යන ගේන අර මොකද සරෙප්පු? ඈ ආයි ගිහින් බහින්න එපා වැඩේටමනේ. සරෙප්පු මොකද? සරෙප්පු ඕන කැලේ යන ගේනට කටුලි තියෙන ගේනට සරෙප්පු නොදෑවයි දෑමයි කියලා සිල්වත් කමක් ඕකේ මොකද්ද? ඒ තරම් මොඩයි නෙමෙයි ඉන්නේ. ඈ සරෙප්පු දෙක නොදාන එක සිල්වත් කම. ඒ කාලේ ඇත්තටම එහෙමත් මමත් ගොඩක් කල් හිටියේ සෙරප්පු නොදා. ඒක සමහර අය කියනවා ඒ හාමුදුරු නම් අනාගාමී ඉවත් වෙලා ඇදී. ඒ කියන්නේ සෙරප්පු නොදෑම නම් ඒ කියන්නේ අතහැරීමක් කියන එක. ඇත්ත වශයෙන්ම ඔය බෞද්ධ කරත්ත බඳින්න හොඳ නැහැ. මොකද කරත්ත තැනක් නැති නිසා. ඒකයි තියෙන ප්‍රශ්නේ. නිසා භෞතික දේත් එක්ක අපිට මේක මනගන්න බෑ. භෞතික දේ කිසි වෙලාවක අපිට මේක දැනගන්න බෑ. අපි හැමදාමත් මොනව හරි අහනෝ අහලා මොනවද කරන්නේ ඒක ගොනු කරලා අරගෙන හදාගන්න දෘෂ්ටිය. ඒක ගොනු කරලා හදාගන්න සංකල්පය. ඒක නේද කරන්නේ? ජීවිතය අපි හැමදාම උත්සාහ කරන්නේ යම් කිසි දෘශ්‍ය මායාවක් හදාගන්න. පොතක් කියවනවා, පොතක් කියවලා බලාපොරොත්තු වෙන්නේ දේශනයක් අහනවා. ඒක දෙමේ වැදගත්. අපි මේ දෘෂ්ටි ඉක්මවා යා යුතුයි. අපි කුජලයේ දිහා වුණත් එහෙමනේ බලලා සංකල්පයක් හදාගන්නවා. නැදන්නේ. දැන් ගුරුවරයා දිහා වුණත් බලලා ගුරුවරයා මේක මෙහෙමයි කියලා සංකල්පයක් හදාගන්නවා. නැදන්නේ. ඊළඟට තමා පිළිබඳව නම්බර් 1 හදනවා ප්‍රේම එක. මම කවද? මම මේ වගේ කෙනෙක්. හැමෝටම තියෙනවා නේද? ප්‍රේම එකක් තියෙනවා. හැමෝටම ප්‍රේම එකක් තියෙනවා. සමහරගේ නමම ප්‍රේම කියලා. ඔව් ප්‍රේම කියලා කියන්නේ සමහරගේ නමට නමම ප්‍රේම එකක් තමයි. තමන්ට ප්‍රේම එකක් තියෙනවා. ඊට පස්සේ ඒකට අපි කියනවා කාඩ් එක කියලා. මොනවා හරි Tamanට උනත් කියන්නේ බලන්න මගේ කාඩ් එක හීරුණා. මගේ කාඩ් එක කුඩු වුණා. ඈ අපේ කාඩ් එක කුඩු වෙයිද දන්නේ නැහැ. මොකද මේ කාඩ් එකක් කියන්නේ ඉන්නවා. කාඩ් එක පරිස්සම් කරගන්න ඕන. ඇයි ඔක තියාගෙන ඉන්නේ? මොකද මේ කාඩ් එක අන්න පොඩ්ඩක් කාඩ් එක පරීක්ෂා කරලා බලන්න මොන බැංකුවේද කියලා. මේ සරලම තැන් වලින් මේක පැහැදිලි කළාට මේක අතිශය ගැඹීර දෙයක්. ලොකු වචන ටිකකින් කියොත් ඔබ ඉගෙන ගන්න පැත්තට යන නිසා ඉගෙන ගන්න පැත්තට යවන්නේ නැතුව ඊට එහා දෙයක් දකින්න සරලම උදාහරණ තුලින් මේ ගෙනල්ලා දෙන්නේ. මොකද මේ හීරේන කැදෙන කාඩ් එක ඔය කාඩ් එක නිසානේ ප්‍රශ්නේ. අපේ කාඩ් එකට හරිනේ සම්මුති වශයෙන් කමන්නේ නැතන සුසු විදියට අනේක එක වෙනම කතන්දරයක්. නමුත් මේ කාඩ් එකක් ඇතුලේ දාගෙන මානසික වේදනාව විඳින ඔබට ඈ ඒක තමයි කාඩ් එක. සක්කාය දිට්ඨිය. ඔව් මම කියන කාඩ් එකනේ. මගේ කාඩ් එක. මම කියන කාඩ් එක නිතරම මම ඒ දවස්වල බැලුව දෙයක් තමයි අනේ මේ ලෝකේ හැම ජයග්‍රහණයක්ම තියෙන්නේ මේ මිනිස්සුකු මිනිසා පරාජය කරලා ලබන ජයග්‍රහණයක්. මම මේකට ආස නැහැ. නිකන් පාසලේ ගමහරහා තරගයක් දිව්වොත් මට හිතෙනවා ඒ මගේ යාළුව පරාජය කළා මම දිනනහම මම දිනුම්ද. එතකොට යාළුව දුකින් ඉන්නවා මම සන්තෝෂෙන් ඉන්නවා. සමහර වෙලාවට මම පරාද වෙලා යාළුවට දිනුම දෙනවා. මොකද යාළුව සතුටින් ඉන්නවනේ මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට මම නිතරම හොයනවා තවත් කෙනෙක් පරාජය කරන්නේ නැතුව ලබන ජයග්‍රහණයක් නැද්ද? මම ආස කරේ ඒකට. මම අදත් කැමති ඒකට. මම තව කෙනෙක් පරාජය කරලා ලබන ජයග්‍රහණයක් මට ජයග්‍රහණයක් ඇරෙයිද? භුක්ති විඳින්න බෑ. මම ආස තව කෙනෙක් පරාජය කරන්නේ නැතුව ලබන ජයග්‍රහණය දැම්මම මගේ ජයග්‍රහණය තමයි. අනුන්ට ජයග්‍රහණය ලබා දීලා ආ සතුට වීම තමයි මගේ ජයග්‍රහණය. ඉතින් ඔබත් හිතන්න කොතනකවත් ඇයි මම තව කෙනෙක් පරාජය කළා මම ජයග්‍රහණය ලබන්නේ කියලා. ඒ නිසා නේද මේ කාඩ් තියෙන්නේ. කාඩ් කුඩු වෙනවා කියන්නේ ඈ තව කෙනෙක් ඔව් සමාන කරගන්න හෝ පරාජය කරගන්න බැරි වුණාම තමයි අපිට අපි කියන්නේ කාඩ් එක හිරුණා කියලා. කිසිවෙක් නොවන්න. අචංචා හාමුදුරුවෝ බොහොම ලස්සනට කියන මම මේ කියන්නේ ලොකු කරුණු සූත්‍ර අභිධර්ම නිකම් නොතේරෙන භාෂා සංස්කෘත ගොඩාක් කියලා නිකම් ඔළුව කචල් කර ගන්නවට වැඩිය හොඳ මේ දන්න තැනින් බුදුහාමුදුරුවන්ගේ දේශනා ක්‍රමය ඒක වඩු වැඩ කරන මනුස්සයට එතනින් කුඹුර වැඩ කරන මනුස්සයට එතනින් තියෙන්නේ නේද ඒ වගේ සරල තැනින් මතු කරගන්න ඔබ උත්සාහ කරන්න මේක ධම ගැඹුරුයි පාවිච්චි කරන වචන ටික සහ උදාහරණ ටිකයි සරල අචංචා හාමුදුරුවෝ කියලා දෙන්නව මොකක්ද මිනිස්සු හැමෝම කියන්නේ මම මේ වගේ කෙනෙක් වෙමි කියලා කවුරුත් කියන්නේ නැහැලු මම කිසිවෙක් නොවේමි කියලා. ඒ නිසා ඔබ මේ වැඩසටහනෙන් උත්සාහ කරන්න ඕන. මම මාර්ගඵලලාභියෙක් වෙමි කියන තැනට එන්න නෙමෙයි. මම කිසිවෙක් නොවේමි. දැන් මේ රටේ ඉන්න සෝහාන් වෙච්ච අය, සබුදාගාමී වෙච්ච අය, පුතඥයෝත් ඉන්නවා, අරහත් වෙච්ච අයත් ඉන්නවා. මෙහි විතරයි ඉන්නේ පුතඥයක් නොවේ. සෝහානුත් නැති නැති අනාගාමීත් නැති අරිහතුත් නැති බුදු වෙලක් නැති පසේ බුදු වෙලක් නැති කෙනෙක් ඉන්නේ මෙහි. දැන් මොකක්ද ඒක නිර්වචනය වෙන්නේ? දෘෂ්ටි නොගැනීම සපයි. දෘෂ්ටි නොගැනීම සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නව. දර්ශනයෙන් පූර්ණත්වයට පත් වෙන කෙනා එයා දෘෂ්ටි ගන්නේ නැහැ. පාලිත් මදි නම් පොඩි පාලි ගෑල්ලකුත් දැන්නේ නැත්තම් පාලි නැතුව ගුවන් එක හොද්දට ලුණු නෑ වගේ පාලි නැතුව බණ කිව්වොත් එතන තමයි තමන්ගේ මනසේ ධර්ම විනය පිහිටන්නේ. දෘෂ්ටි නොගැනීමේ සීලය දෘෂ්ටි සීලයක් හැටියට ගත්තොත් ඒ ඇත්තෝ IS කාර්යෝ වගේ වෙනවා. බලන්න ඔය දෘෂ්ටි සීලයක් හැටියට ගත්ත ඔක්කොම වෙන රටවල නම් එතුම හරිම වක් හරි ප්‍රශ්නයක් වුණාම ගල් ගෙඩිය වලින් ගහලා මරනවා. මේ කියන ගල් ගෙඩිය වලින් ගහලා මරන්නේ ඊට සැර ඊට වඩා සැර වචන වලින් ගහලා මරනවා. ඒ කායිකව මරන මෙහි මානසිකව මරනවා. දෘෂ්ටි ගත්තාම එහෙමයි. දෘෂ්ටිගත සිල් තියෙන ඔක්කෝම ආගම්වල බොහෝ ආගම්වල තියෙන දෘෂ්ටිගත සිල් තියෙන්නේ අනාගතයේදී බහුතරය ආගමිකය නොවන බවට සහතිකයි. මොකද ආගමිකයෙක් නොවන කෙනෙක් තමයි අනිවාර්යෙන් දර්ශනයක් පත් වෙන්නේ. ඒකට බුදුදහම ආගමික පදනමක් තුල ආගමක් නෙමෙයි. ආගමෙන් නිදහස් වෙන්න තමයි බුදුදහම තියෙන්නේ. එක දර්ශන වේදය මට ආගමක් නැහැ කියලා කියන අය මේ ලංකාවේ කීප දෙනෙක් ඇති යම් වැරදි තැනක පීතලා මම දකින විදියට ඔය විදේශික මහත්මයලා ඉන්න ආගමක් නැහැ කියන තැනින් තියෙන එක්ක ලොකු දර්ශන ගවේ දර්ශනයක් පිළිබඳව ගවේෂණයක ඉන්නවා. එහෙම නැත්නම් ලොකු අවබෝධයකින් ඉන්න ඔය මිනිස්සයා මම ඒක තේරුම් ගත්තේ අර කමලගේ සුදු මහත්මයෙන් මගෙන් ආගම මොකද්ද කියලා හම මම තේනේ ඒගොල්ලෝ වගේම දු මාචෝ නෑ ආගමක් නෑ ආගමක් නෑ කිව්වම හරි සතුටු වුණා. සතුටුසෙලා කතා කරා. පස්සේ බලනකොට එයා බුදුදහම ගැන දන්නේ. එතකොට මේ ආගම කියලා අදහස් කරන්නේ මොකද්ද? වර්ග ભેදයකින් තොර දර්ශනයක්. වර්ග ભેදයකින් තොර දැකීමක්. වර්ග ભેදයකින් තොර දෘෂ්ටියක්. මෙන්න තියෙනවා සම්මා දිට්ඨිය. මෙතෙන්ට එන්න ඕන සියලු ආගමිකයෝ සියලු ජාතිකයෝ සියලු ආර්ගිකයෝ දැන් මුස්ලිම් අය මුස්ලිම් කමෙන් කුලප්පු කරාම ඔළුව ඒ මිනිස්සු යප්පු වෙනවා. අපි අරලා දෙයෝ වෙනුවෙන් මැරෙනවා මරාගෙන මැරෙනවා කියනවා. දැන් බෞද්ධ කමෙන් අපේ අය කුලප්පු කරාම අපි ආගම වෙනුවෙන් මරාගෙන මැරෙනවා. අරගොල්ලෝ දෙමළ කමෙන් කුලප්පු කරාම ඒ කියන දෙයක් නෑ. ඒගොල්ලෝ නම් මගහගෙන මැරුන්නේ දිගටම මරාගෙන මැරෙනවා. ඔය මරාගෙන මැරෙන්නත් ඔය ප්‍රචණ්ඩත්වයටත් ඔය දෘෂ්ටිකරණයටත් ගන්න පුළුවන් විමර්ශන බුද්ධිය නැති මෝඩ මිනිස්සු විතරයි. අනිත් කට්ටිය ගන්න බෑ. මන්නං ඒ කාලේ හමුදා කොල්ලන්ට කිව්වා උඹලා යන්න එපා බං ඔබ ඉඳ පඹලෙන්න පස්සකට වටිකක් ගාගෙන ඕයි දේශපාලන වැඩක් ඕකෝන්නේ වැඩක් කරගෙන යන්නේ ඔබ කියලා එකක් මැරෙන්න එපා කියලා ඉන්න අයට කිව්වේ යුද්ධෙට ගියක් තවන්න පණ බේරගෙන හැංගිලා ගොයින් හරි තවම ආරක්ෂා වෙන්න කියලා. ඌ හැමදාම තියෙන දේවල් ඌ බුද්ධිමතුන්ට නෙමෙයි ඉතින් අඥානයන්ට ඒව තියෙන ඔය කටන් කරගෙන යුද්ධ කරගෙන පෙරලගෙන ගහගෙන කොටාගෙන යන මේ රටේ යුද්ධයක් තියෙනකොට රට ඇතරලා ගිය කට්ටියක් ඉන්නේ ඒගොල්ලෝ තමයි හොඳම ඥානවන්තයෝ. නේද? මාත් එහෙමයි. මේ රටේ ආයුධයක් හටගත්තොත් බෑග්මලා ඇත්තම ගියා. යුද්ධය වුණාම ආයෙ එන්නේ නැහැ. ඒතකොට කවුරුත් සමහරලා නැති වෙන්න පුළුවන්. ලෝකයේ ඇහැටි ඒ රටේ යුද්ධයක් තිබුණොත් ආයෙ රටක් දාලා යන්න පුළුවන්. ඒකේ බුදුරුන්ගේ ස්වභාවය නේද? සතරක් හට ගන්නවා අර මෙසිගිරි වඳුරු වාදිනේකට චුනුහන්දල අඳුරුතු හඳුරු පාඩිය කියන එක යනවා. අතහැරලා යනවා. යුද්ධයේ තියෙන අතහැරලා යනවා. මේ හරි ලේසි ක්‍රමයක් නේ. එහෙනම් පස්සේ තියෙන අතහැරලා යනවා. ප්‍රශ්නේ නික්මලා යනවා. ඒකට කතා කරන්න තියෙනවා. එතෙන්ට මුනිවත ආරක්ෂා කරනවා. ඉතින් මේ ආදර්ශය ගත්තොත් ලෝකේ ඉන්න සියලුම දෙනා ලෝකයේ සාමකාමී නැද්ද? මේ ගැටෙන්න තැන ගැටෙන්නේ. යුද්ධ ඇති තැන එයා ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා දුන්නේ සියලු දෙනාට ආදර්ශය ගන්න. එතකොට මේ සමාජය තුළ මේ දර්ශනය පැතුරුණොත් සියලු දෙනාම යුද්ධයට අකමැති පිරිසක් බවට පත් වෙනවා. ජාතිවාදයක් නැති පිරිසක් බවට පත් වෙනවා. ආගම්වාදයක් නැති පිරිසක් බවට පත් වෙනවා. ඈ භාෂාවාදයක් නැති පිරිසක් බවට පත් වෙන ඊට පස්සේ හැමෝම යුද්ධයට අකමැති මිනිස්සු බවට පත් වෙනවා. එතකොට යුද්ධයක් තියෙනවද? යුද්ධයක් නැහැ. එතකොට සන්තෝෂයෙන් ජීවත් වෙනවා. හැබැයි යුද්ධෙට හරක එහෙම හරිද එහෙම සාධාරණද කියලා මොනව හරි දාගෙන ගියොත් ඒගොල්ලෙන්ට යනවා. ඒ නිසා අපිට බුදුදහම තුල මොන තරම් දේවල් ගන්න තියෙනවද? හිතන් දේවල් තියෙනවා. මේ අපි ගමන් කරන්නේ බුදු මඟ. බුදුරජාණන් වහන්සේ දක්වාග ආර්ය මේ මහා රහතන් වහන්සේලා දක්වාග නිස්සාරද. නිස්සරණ අධ්‍යාසයෙන් කරනවා කියන්නේ මොකක්ද? ඒකේ අදහස බලාපොරොත්තුව අතීත වූ අනාගත බැඳීමක් නැතිව. ඔබට ධර්ම අවබෝධය වෙන්න ඔබ කරන්න ඕන මොකද්ද? මේ කරුණ දිහා විමසුන් නුවණින් බලන්න. නුවණ මේව ප්‍රත්‍යක්ෂ කරගන්න තරමට ඔබේ ආධ්‍යාත්මය වෙනස් වෙනවා. නුවණ මේ කරුණ තේරුම් ගන්න තරමට ආධ්‍යාත්මය වෙනස් වෙනවා. ඔබට ඔබ පිළිබඳව තියෙන අවබෝධය වැඩි වෙන තරමට ආධ්‍යාත්මය වෙනස් වෙනවා. අපට තියෙන යම් යම් දේවල් දිහා බලන්න ඇති කරගත්ත ඇති කරපු සහ ඇති කරගත්ත දෘෂ්ටි සමුදාය. ඉතින් අපි බලන්න ඕන ඇයි මම මේ දෘෂ්ටි සමුදාය ඇති කරගත්තේ? එන කාරණා. අපි දෘෂ්ටි ඇති කරගන්නවා, අපි අනන්ත දෘෂ්ටි පවරනවා. ඒගොල්ලන්ටත් කියන මේ දෘෂ්ටිින් බලන්න කියන්නේ දරුවන්ටත් උගන්වන මේක මේ දෘෂ්ටියෙන් බලන්න. දෘෂ්ටිගත වීම කියලා කියන්නේ මහා භයානක දෙයක්. දෘෂ්ටිගත වූෙකු ළඟ සීලවත් කමක් නැහැ. වෛරය තියෙන්නේ. හොඳම බෞද්ධයෙක් කියලා කිව්වොත් මං හරි බයෙන් ආශ්‍රය කරන්නේ ආ මොකද? ඒ කියන්නේ තද බල විදියට යා දෘෂ්ටිගතයි. මං හොඳ මුස්ලිම් කිව්වොත් තාම භයානකයි. මං එච්චර ආගම් මේවා මේවා කියවන්නේ නැත්නම් හා එහෙනම් ලිංගක් හරි මනුස්සකම තියෙනවා. නිකන් හරි ඔක්කොම දී කියපු ගමන් යකෙක් වෙනවා. මට එයාපෝට් එකේදී හම්බුණා ගුවන් යානයකදී හොඳටම බීල මිනිස්සෙක් කියනවා. හන්දද මං අවුරුදු 17ක් මම මේ ඇමරිකාවේ ඉඳලා යන්නේ මම ආයි යන්නේ නැහැ. ඇමරිකාවට මම ලංකාවේ ඉන්නේ. මම රියල් බුද්දිස්ට් කෙක් යනවා. මම හොඳටම බීලා. ඒ නිසා ඉතාම භයානක දෙයක්. ඒ නිසා ඒ රියල් බුද්දිස්ට් එන්නපා. දහම තුලින් ගොඩ නැගෙන්න ඕන දේවල් මොකද? මෘදු අනතිමානි. මෘදු බව ගොඩ නැගෙන්න ඕන. ප්‍රචණ්ඩ බව නෙමෙයි, දැඩි බව නෙමෙයි ගොඩ නැගෙන්න ඕන. ඔව් රළු වචන එකක් මෘදු බව ගොඩ නැගෙන්න ඕන. නමුත් ඒ විතර මහත්මයාරි තරහාට යන හැර මේ ඉන්නකොට හේන්දී තම මුරුදු වෙලා ඒකට ප්‍රතිචාර දක්වන්න බලා එයා නිවිල ගිහිල්ලා හොස් ගාලා ඒකයි මේකෙන් දැන් සමහර පවුල් වල කියන ඔබ වහන්සේගේ ධර්මය නිසා අපි හරි සමගින් ජීවත් වෙනවා මම කියලා. මොකද හේතුව මං හිතුවේ මේකට ඔයත් හොඳට දෙයි සපෝට් එක ගින්න ඇවිලෙන්න කියලා මැච් එක. පළමුවට මෙහෙන් ඇවිලෙනකොට හරින් ඔය යා මෘදු බව ඇති කරාම එතන ඉන්නවා කියලා. ආයතන ප්‍රධානීක් හරි ගෝලයට යමක් හරියට කියලා දෙනකොට එයා ඒක මෘදුව හරියට ඒක පිළිගන්නකොට ප්‍රධානීය නෙවෙනවා. හැබැයි එයා ඒකට විරුද්ධ වුණොත් එහෙම අර තව හැරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෘදු බව තුල තමයි අනතිමානී බව තුල තමයි අපේ ජයග්‍රහණය තියෙන්නේ. රළු බව නෙමෙයි මෙඩිටේෂන් කියලා අපි ගන්නෙ රළු බව නෙමෙයි. මේ සිතුවිලි බලාගෙන ඉන්නකවත් සිතුවිලි නැතුව ඉන්නකවත් සිතුවිලි තියෙනවා. රහතන් වහන්සේට සිතුවිලි තියෙනවා. මං ඊයේ හැන්දෑව හවස මම පොඩි සංඥාවක් කුලිය දාලා තිබ්බා මේ උදේට මෙන්න මේ වෙලාවට මේ වැඩේ කරන්න ඕන කියලා. හරියටම මේ වස් කරන වෙලාවේ මට ටක් ගාලා ඔළුවට පිස්කල ඊතලයක් විදලා වගේ අර සංඥාව ආවා. අර උදේ කරන්න ඕනේ මං ඔන්න බැලුවා. අන්න එක්ක නේද. ඒක මට දැනුණා නිකන් තදට දැනුණා වේගින් වදහලා තිබුණ මේ වෙලාවට මේ වැඩේ කරන්න ඕන කියලා. දැන් ඉතින් මං ඔබ ප්‍රතික්ෂේප කරන්නද? මං කැවැත්තෙන් තියපු සංඥාව තමයි මට ආවේ. මම ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. ඊට පස්සේ මං ඒ ප්‍රයාවලිය දෙන්න ඕන. එතකොට සිතුවිලි නොමැතිව තියෙන්න ඕනද? නැහැනේ සිතුවිලි තියෙන්න ඕන. සිතුවිලි මම මගේ ආත්මය කොට ගන්නා වූ වෙලා ගන්නා වූ ස්වභාවය අන්තගාමීව වේදනාවන් වලට පීඩාවන් වලට පත්ම වෙන ස්වභාවයෙන් ඒව සුහදව බාර ගන්නා වූ ස්වභාවයෙන් අපි ඉන්න ඕන. දැන් අපි සමාජෙත් ඉන්නෝනේ අපි විවිධ චරිත ඉන්න. සමහර චරිත ඉන්නෝ හැමෝත් එක්කම හරිම ලෙන්ගතුව සුහදව වැඩ කිරීමේ හැකියාව තියෙන අය කියලා මම කියන්නේ. අන්න ඒ වගේ කෙනෙක් බවට පත් වෙනවා. හොඳ චරිත වෙන්න පුළුවන්, නරක චරිත වෙන්න පුළුවන්. දැන් මිත්‍යා දෘෂ්ටියක් අදහන තරක් හරි මොකක් හරි මිත්‍යා වැඩක් කරන තැනක් කරගෙන මට දැනුණත් මම එතන ගිහිල්ලා ඒ මිනිස්සුගේ සුහදතාවය දිනු කරගෙන එනවා. මොකද සුහදතාවය තුළින් තමයි වරදක් වුණත් නිවැරදි කරන පුළුවන්කම තියෙන්නේ වැඩේ තියෙන්නේ. ඒක නිසා තමයි අර ලෝකයේ දලයි ලාමාතුමා කියන්නේ ආදරය මගේ ආගමයි කියන්නේ ඒකනේ. එතුමගේ ආගම හැටියට එතුම කියන්නේ ආදරය මගේ ආගමයි. හොඳයි. ඒක කාර්මික බව තමයි ආදරය කියන වචනේ ලංකාවේ ඉච්චන හොඳට භාවිතාව නැති වුණාට වෙන රටවල් වල කොහොමද හොඳට තත්ති භාවිතාව වෙන ලංකාවේ මෙච්චර හොඳ තත්ත්වයක නේ නිකම්ම හරි නරක වැඩක් හැදීනේ කොහොමද ඉතින් මේක මුල් කරගෙන නරක වැඩ කෙරෙන නිසා වෙන්න පුළුවන් ඒකට තියෙන ප්‍රතිචාරය හොඳ මදි ඒකට නිකන් කියන ආදරික ආයක එච්චර හොඳ එකක් නැහැ ඒක නිකන් රහසින් කරන්න ඕන වැඩක් හැංගිලා කරන්න ඕන වැඩක් හොරෙන් කරන්න ඕන වැඩක් හැදීර තමයි සලකගන්න ප්‍රසිද්ධියේ සම්පූර්ණ තහන ආදරයේ ප්‍රසිද්ධියේ තහන හැංගිලා කරන්න ඕන වැඩක් ආදරයේ ගහ බැනගන්න එක ඕකේ ඒක පුළුවන් මොනවද හරෝ ප්‍රසිද්ධිය මොනවද කරන්නේ දත් ඇඳුමට හැලෙන්න හරි ගහන්න පුළුවන් ඉතින් ප්‍රශ්නයක් එන සමන්නේ ඒක තමයි හතල් වලට ගියාම එහෙමයි මිනිස්සු ගහ බැනගන්න එක හොරෙන් කරනවා ආදරය කරන එක ප්‍රසිද්ධිය කරනවා එලා ලංකාවේ ගහ බැනගන්න එක එලිබිට කරනවා ආදරය හොරෙන් කරනවා ඒක තමයි ඉන්දියාවේ සහ ලංකාවේ තියෙන විශේෂම වෙනස තියෙන තත්ත්වය මෘදු බව කොහොමද ඒක දිනු කරගන්නේ ඒක දිනු කරගන්න තියෙන දාර්ශනිකත්වය එහෙම නැතුව දිනු කරන්න බෑ එතෙන් දෙන්න බෑ කොපි කරන්න බෑ ඒ වගේ රඟපාන්න බෑ හරිය නිහතමානී කියලා නිහතමානී විදිය කොයි වගේද කියලා අහුවාම ඔන්න පිටින් කියන නිහතමානී එක්කන හැමෝටම ඇහුම් කන් දෙනවා හැමදේම සාමදාන පිළිගන්නවා වැඩි කතා කරන්න දැන් ඕවා අපි රඟ දක්වන්න ගියොත් අපි නිහතමානීද නිහතමානී නෙමෙයි ඒ නිසා අපිට මේ ඒ දාර්ශනික ස්වභාව රඟ දක්වන්නීමට අවශ්‍ය නැහැ අපි එතෙන්ටපත් වෙන්න ඕන ඒක මහත්මෙක් නිතරම මෙහෙම නැමිලා කතා කරන මම අහුව ඔබතුමා ඇයි ඔහොම නැමිලා කතා කරන්නේ එතම කියන වීකරලක් වුණත් පැහැෙනකොට පහලට නැමෙනවනේ මොකද වීකරල පැහැල නැවෙන නිසාද ඔබතුමත් නැවිලා ඉන්නේ කියලා ඒ පිටින් ගන්න දෙයක් හිරංග වෙන ඈ ඒ වෙනන්නේ මොනකම් ඒක කරන්න යන්න එපා තමන් කිසිවෙක් නොවන්නේ එතනින් තමයි තමන්ගේ පරිණත භාවය ඇති වෙන්නේ ඊට පස්සේ යා ඒ තැන යාට කටයුතු කරන්න ඕන විදිය සෞම්‍ය ආකාරය පිළිබඳව එයාට දැర్శනයක් පහළ වෙනවා මනෝත්‍ය ගැටලු මට හිම කිව්වා නම් ඒ කාලේ මම 50000 මහන්න යද්දී ඕක උතන යන්න එපා මෝහණයක් කරේ මෙහි කියලා මම නම් කියන්නේ මෝහණයක් නෙමෙයි මොන හත්තිලව්වක් වුණත් කමන්නේ මගේ වනසට සුවයක් ලැබෙනවා නම් සහනයක් ලැබෙනවා නම් කියලා තමයි මම කියන්නේ ඒක තමයි දෙන උත්තරේ මට වැදන්නේ ඒකට දාන නම අපි කඩේට දාන නම හෝ ඒක ජාතිය හෝ ආගම නෙවෙයි අද බලන්න එතන ඇත්තටම කෑම ටික පිරිසුදුද පිළිවෙලද කියලා. ඒ හොටලේ තමයි අපි කෑව ගන්නෙ. ලෝක යන්නකෝ ආවල් ආගම නෙවෙයි. නෑ නෑ අපි බලන්නේ ඒක පිළිවෙලද පිරිසුදුද. එහෙමනම් අපි ආහාර රසද අපි එතන කන්න කාත්කයක්. එච්චරයි. ಗುಣදායකද? තමන්ගේ ප්‍රගතියක් දැනෙනවාද? ඉතින් මේක අවසාන වෙනකන් තේරෙන්නේ නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා. අවසාන වෙනකන් තේරෙන්නේ නැහැ. මම නිතරම මේ උදාහරණය මතක් කරන්න චූලපන්තකට රෙදි කෑල්ලක් දුන්නාම රජෝ හරණන් කියන්න කියලා එයා ඒක කළා. හැබැයි අද ඉන්න මේ චූලපන්තලකට රෙදි කෑල්ලක් දුන්නොත් එහෙම රජෝ හරණන් කියන්න කියලා මේ චූලපන්තකල මොකද කරන්නේ? ආයෙ නැයිනද මේක කරගෙන යනකොට මම මොනව හිතෙද්ද නැහැ නේ. එතකොට මේක කියලා දෙනවනේ කුණු ගෑනවා කියලා. ඔය එතකොට කුණු ගෑවෙනකොට ඊට පස්සේ මොකක්ද දන්නේ වෙන්නේ? ඇයි ඒ කාලේ චූලපන්තක එහෙම ඇහුවේ නැත්තේ කියලා ප්‍රශ්නයක් උත් හදෙන්න බලුවා. ඇයි බුදුහාමුදුරනේ මේක රෙදි කෑල්ලක් දීලා රජවහරණන් කියන්න දීලා දුන්නාම පස්සෙන් එළවලු බුදුහාමුදුරනේ තා පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දීලා යන්න බැරිද? ඔව් මට පොඩ්ඩක් පැහැදිලි වෙන්න මේ කියපුවෙක මේ තව පොඩ්ඩක් පැහැදිලි කරලා යන්න. ඇයි එහෙම නොකියුවේ? චූලපන්තක අද ඉන්න අයට වඩා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ඒ වෙනකොට නුවණ වැඩිලා තිබුණා. ආයෙ අහන්න දෙයක් නැහැ. එයාට දුන්නු රාජකාරිය යන කලා එයා දකින්නකම් ධර්මයේ දකින්නකම් එයා දන්නේ නැහැ මොකද්ද මේකේ ඇති ප්‍රතිඵලය කියලා. දැනගෙන යන්න පුළුවන් ගමනක් තියෙනවා, දැනගෙන යන්න බැරි ගමනකුත් තියෙනවා. ඒ නිසා ධර්මයේ දැනගෙන යන ගමනක් නම් නෙමෙයි, ඒක දැනුම ඉක්මවා යන ගමනක්. හැමෝම කැමති දැනුවත් කෙනෙක් වෙන්න, ආස නැද්ද නොදැනුවත් කෙනෙක් බවට පත් වෙන්න. හැමෝම කැමති බල සම්පන්න කෙනෙක් වෙන්න, ආස නැද්ද බලයක් නැති කෙනෙක් බවට පත් වෙන්න. අර ලෝක ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් කියන යහපත් දේ කරන්න බලය අනවශ්‍යයි කියන. යහපත කරන්න බලය අනවශ්‍යයි, බලය අවශ්‍ය කරදි වැඩ කරන්න. ඔය උතුරු නැගෙනහිර පැත්තෙත් ඒ බලය ඉල්ලන්නේ මේ අපිට මේ පවන් සලන්න. බලය දුරු කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි බලය දුරු කළා අනිත් කෙනාට බලය දෙනවා කියන එක නෙමෙයි, සියලු දෙනා බලය දුරු කරපු අය බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔබ වහන්සේ හරි උදා වැඩක් කරේ අපේ දල ගලවල අනිත් අයගේ දල එහෙම තියෙන තුනොත් එහෙම මොකද වෙන්නේ? අර දල තියෙන එකව දල නැති එකව කන. පුජ්‍යලත්තේ දුරු කළාම, පුජ්‍යලත්තේ දුරු කරපු දර්ශනය ඇති කෙනා ඔක්කොම කණෙන් අදීති, මෙහෙන් කණෙන් අදීති, මෙහෙන් ටොකු අනීති, ඔය මෝඩය වගේ. එයාගේ ආධ්‍යාත්මය නම් එහෙමයි. ඕන කෙනෙක් කණෙන් අදීති ඔය මෝඩය වගේ ඉන්න පුළුවන්. හැබැයි ඉපමණකින් එයා නතර වෙන්නේ, එයා සාධාරණත්වය සහ යුක්තිය කියන තැනේ නැගිටින නිසා අනිත් කෙනාටත් පෙන්වලා දෙනවා ඔබ ඉන්න වැරදි තැන. ඔබ ඉන්නේ වැරදි තැන. තමන්ගේ මනස උපරමයට අඳුනගත්තාම එයාට තියෙන වාසිය තමයි අනිත් කෙනාගේ මනස උපරමයට දකින්න පුළුවන්. තමන්ගේ මනස අඩුවෙන් නම් තමන් දකින්නේ, තමන් තේරුම් ගන්නේ. එහෙනම් අයගේ මනසත් අපිට අඩුවෙන් තමයි තේරුම් ගන්න ලැබෙන්නේ. ඒ නිසා අපේ මනස අපි උපරිමයෙන් අඳුන ගන්න ඕන, තේරුම් කර ගන්න ඕන. දැන් මේක කරන්න දෙයක් නැහැ, නොකරන්න දෙයක්වත් නැහැ, ඉන්න විදිහේ හරියකුත් නැහැ, අලුත් විදියකටපත් වෙන්න ඕනත් නැහැ. එතකොට ගිය අදේ මොකද මට තේරෙන්නේ? එතකොට කියන්න තියෙන්නේ මට තේරුම් ගන්න ඕනත් නැහැ. ඔන්න ඔය ටික තේරුම් ගන්න. එතකොට ඒක නිකන් අnder දෙමළ වගේ. අය අnder දෙමළ කියන්නේ මොකද? එක්තරා ඉන්දියානු පළාතකින් එන දෙමළ කව තේරෙන්නේ නැහැලු. අර මේ උතුම් නැගෙනහිර දෙමළ තේරුණාට මේ මොකද ආන්ත්‍රාදක මොකද පළාතකින් එන දෙමළ තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේකත් තේරෙන්නේ නැති වුණාම කියන්නේ මිනිස්සු ආනතරේ නේද. ඒක හොඳයි. අපි මේ මෙතන දහනය ගැන වැඩි කතා කරන්නේ නැත්නම් දැන් දෙන පින්තුන් මේ ආයිත් ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ නේ. නැති කොටස ගැනනේ අපි වැඩිම කතා කරන්නේ නැති කොටස ගැන. දැන් චිත්‍රයක් ඇඳාම ඇඳ කොටසට වඩා ඒ චිත්‍රයේ තව අඩුවක් තියෙනවා අපි ඒ ගැන තමයි කතා කරන්නේ. මෙයා මේ සත්‍යතර වර්ධනය කරන්න. දැන් තරංගාවලියකදී වුණත් එහෙමයි. යාගේ හරි දක්ෂතාවටක ඉදිරිපත් කරාම ඊටට බලන්න දක්ෂ මේ කොටස් දක්ෂතා මේ කොටස් ටික තමයි අඩුපාඩු. ඒ නිසා මේ අපි කතා කරන්නේ අඩුපාඩු ටික ගැන. ඒක අනිවාර්යෙන් කරන්න. ඊළඟට ඔය සමහර අය කියනවනේ ඔය මේ විදියට මෙහෙම වඩලා මෙහෙම අගනේ ධ්‍යානවලට ගිහිල්ලා මෙහෙම කළා මෙහෙම තමයි මේක දකින්න කියලා. ඊට පස්සේ ඒ අයත් අංගෙන් ඉල්ලීමක් කරන්න හරි එහෙම කළා දැකපු කෙනෙක් මට දෙන්න ගියා. අන්න අභියෝගය. එහෙම නැත්තම් ඔයා ඒක දැකලා ඇවිල්ලා මට ඔක කියන්න ගියා. ඔන්න එතෙන්දි තමයි ඒගොල්ලෝ කරවටටම හිර වෙන්නේ. අපිත් කියනවා පුළුවන් නම් ඇවිල්ලා කියන්නකෝ බලන්න විශිෂ්ටන්දමි. මාව අභිභව යන කෙනෙක් ඉන්නවනම මාව එක් කරගෙන ඉන්නේ. දැන් ඒ දවස්වල යම් යම් ඇවිල්ලා කියනවා ඕ අතන කියනවා මෙතන කියනවා. ඊපස්සේ බේරුමක්ම ඇති තැන මමත් ලෑස්ති වුණා හරි යම්කො කියලා ගියා. දැන් කියන්නකෝ කියලා අහගෙන ඉන්නේ. කියන්නකෝ කියලා ඉතින් අහගෙන ඉඳලා වරද්දන තැනක් මම කියලා දුන්නාම ඔන්න ඇස් හැරෙනවා දෙයට කියලා. ඉතින් ඒ දේශකයම කියන්නේ ඉතින් මේ හාමුදුරුවන්ට මම බන කියන්න ඕනේ නැහැ. මේ හාමුදුරුවන්ගෙන් බන අහන්න කියලා. එච්චරයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එක්කන් ඉන්නකෝ. එහෙම නැත්නම් අපි එන්න. මමත් හරි ආසයි. මාව අභියෝගයකට ලක් කරන්න පුළුවන් දක්ෂයෙක් ඉන්නවනම් එතෙන්ට මම එන්නේ. මට මේ රටේ ඕන කතා කරන ඕන පණිවිඩේ. හැබැයි ද්වේෂයෙන් තොරව වෛරයෙන් තොරව ධර්ම සංවාදයේ කරන්න ඕන. හරියට උත්තරයට උත්තරේ දෙන්න ඕන. අමාරයි නේ බල බල අක්‍රමයටපත් කරන්නේ. එහෙම આવුත් ඉතින් අපිටත් එහෙම පුළුවන් ඕන නැහැ. ඉතින් ඒ වාර හයරකට හරි අර නේද? ඔව්. එහෙම සාධාරණත්වයේ සහ යුක්තිය කියන තැන ඉන්න ඕන ආත්ම සංවේදීව. ప్రత్యක්ෂතාවෙන් කතා කරන්න ඕන. මතවාද හරියන්නේ නැහැ. ගොඩාක් අය කතා කරන්නේ මේ ඒ ඇත්තු නෙමෙයි ඒ ඇත්තු මේ ප්‍රවෘත්ති විකාශකයෝ. ඒ ඇත්තන්ට කිසි දෙයක් නැහැ. එයා තර්ජනයක් ආපු ගමන් අල්ලන්නේ සම්පාදකයා. ඒ ප්‍රවෘත්ති විකාශකයන්ට මේ තර්ජන නැහැ. ඒගොල්ලෝ අහිංසකයි. ඒගොල්ලෝ කිසිම එමෙති කෙනෙක්ව කවුරුත් දාන්නේ නැහැ සද්ද ප්‍රවෘත්ති විකාශකයට. ප්‍රවෘත්ති කියන ළමයින්ට බනින්නේ නැහැ. බනින්නේ අර සම්පාදකයා. මොකද දන්නවා සීලම දේශපාලඥය සහ පුජ්‍යලිය ප්‍රවෘත්ති කියන කෙනා අතර නෙමෙයි මේකේ වැරද්ද තියෙන්නේ අර සම්පාදකයා අධ්‍යක්ෂකවරයා අතර කියන්නේ අධ්‍යක්ෂකවරයාටයි බලන්නේ. ඉතින් ඒ වගේ මේ ප්‍රවෘත්ති කියන අය ඉන්නේ මොනවා හරි ප්‍රශ්නයක් අහවම අර අතන අහවල් පොතේ අහවල් තැන මේක මෙහෙම තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. පොත් තමයි අල්ලන්නේ. ඒගොල්ලන්ට කියන දේ පොතේ පුරාලා නේද? ඉතින් අර එහෙම පුළුවන් කියලා කියනවා නම් කියන්න තියෙන හොඳම දේ තමයි දැකලා ඇවිල්ලා කියන්නේ. අවබෝධ කරගෙන ඇවිල්ලා කියන්නේ. ඇත්තට කියන්නේ මොකද මම බහු කරගෙන ආපු දේවල් ටික ඉතින් ඒ කාලේ මම හිටපු තත්ත්වයේ ඉන්න පිරිස් ඉතින් යම් යම් හේතු මත එතන හොඳයි කියලාගෙන ඉන්නවා. ඒක තමයි ඒ තායිගේ ප්‍රමාණයට දැනෙන වටිනාකම තේරෙන තත්ත්වය. දැන් ගම්මානක ඉඳන් මිනිස්සෙක් කියනවා අපේ ගමේ මේ පණාතේ ඉන්න ලොකුම පෝසතා කියලා. දැන් කිසි මිනිස්සෙක් හඳුන්වලා දෙනවා. කොළඹ මිනිස්සෙක් ගිහිල්ලා ඒ මිනිස්සය බලනවා ලොකුම පෝසතා ගමේ. බලනකොට ඒ මිනිස්සයට තියෙන ලෑම් මාස්ටරේකුයි කරත්ත දෙකුයි. ළමර කොළඹට එනවා. කොළඹ ඇවිල්ලා ලොකුම පෝසතා කියලා කියනවා. බලුවා මේ මොසෙට හොඳ වාහන අතර පහක් එක විශාල බංගලා ටිකක් තියෙනවා. ඇමරිකාවට ගිහිල්ලා ලොකුම කෝසතා කියලා එකක් ආනවා. තට්ටු සීමානක විතර බිල්ඩින් එක එයාත් තියෙනවා පෞද්ගලික ගුවන් යානා දෙනවා ගුවන් තොටුපළවල් දෙනවා අන්න ඉතින් ඒකේ පරාසයයි දේගවේ මිනිස්සු ලොකුම පොසතා කියලා අඳුල්ල දුන්නේ යාගේ ගමේට පිටාවේ කොළඹේ කෙනා කොළඹ වට පිටාවේ හරියට හරි එසයි ඉතින් Taman දේරුම් ගන්න ඕන මොන වට පිටාවෙන්ද මේ යා ලොකුම පොසතයි කියලා මේ කියන්නේ මොකද ඒව ගැන මට ඉතාම නිවැරදිව කතා කරන්න හැකියාව දෙන්න ඔය ගමම්මක මම පහු කළා. ඔය භාවනා ටික මම කළා. ඔය ධ්‍යාන ටික මම වැඩුවා. ඔය අනුපස්සනහවල් මම වඩලා ඉඳෙන්න ආවේ. ඒ නිසා මම කතා කරන්න උවමනාවක් නැහැ. ඉතින් මේක අර සරලව කියලා දෙන නිසා කියන්නේ දැන් මම ඒකයි මේක ඉක්මනින් දවස ගානේ මේ එක්කෙනාට අවබෝධ කරගෙවුවොත් සමහරලාට ප්‍රචාරයක් කරනවා. එහෙම කොහෙද මාර්ගඵල ලබන්නේ? එහෙම දවසින් බෑ. ඒ නිසාමයි මම මේ දවසින් අවබෝධ කරලා දෙන්නේ නැත්තේ. එහෙමත් වෙන්නේ නැති. මොකද අපේ ආහාර එක සැකසෙනවා මේ විදියට සමාජයේ දක්වන ප්‍රතිචාරත් එක්ක. සමහරලා ඉක්මනින් අවබෝධ කරලා දෙන්නේ නැත්තේ හේතුව ඒකද මන්ද. දවස ගානේ අවබෝධ වුණොත් එහෙම. දැන් මම දැකලා තියෙනවා දැඩි අත්‍යවශ්‍යතාවයෙන් ධර්මයේ කෙරෙහි කැපවෙච්ච හැම කෙනෙක්ම ඉක්මනින් ධර්මයේ දැක්කා. අර විදේශ රටක ඉඳලා ඔය අම්මල කීප දෙනෙක් මාව ඒගොල්ලෝ දැඩි අත්‍යවශ්‍යතාවයක් කරනවා. ඒ අයගේ අවශ්‍යතාවය හඳුනම දැක්කා. අවශ්‍ය දෙයට කරුණු කීපයක් කිව්වා. කරුණු කීපය තුළ උපරිමයෙන් විදර්ශනා වෙන්න අවබෝධයට පත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේදී හතරපද කාදාවේ නිවන් දකින අය දැක්කන අද කාලේ අය කියන්නේ මොකද්ද? ඒක මාර්ගඵලයක් වෙන්න බෑ. ওই මොකක් හරි පොඩි වොමනයක් වෙන්න. ගොඩක් අයට තියෙන්නේ මේ ආත්ම මානසික මට්ටම විතරයිනේ. ඒගොල්ලෝ සමහර ඒගොල්ලන්ට බලන්න බෑනේ සසරේ ඉඳලා මේ පුරුදු කරගෙන යන ශක්තිය තියන අය. ගොඩාක් කාලයක් රහසින් තමන්ගේ ජීවිතේ දර්ශන වේදිය දියුණු කරගත්තයි. එහෙමයි ඉන්නේ. ඒත් ගන්න තමයි බොහොම ඉක්මනින් මේක අවබෝධ වෙන්නේ. දේශනාවක් ඇහුවටම පමණක් ධර්ම අවබෝධය වෙනවා කියලා අපි කොයිකොක්වත් කියන්නේ. නිරන්තරයෙන්ම අපි කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්මය යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මේ හතර සම්පූර්ණ වෙන්න ඕනේ කියලා තියෙන්නේ. නමුත් මේ හතර සම්පූර්ණ වෙනව බණහනකට ඒ නිසා බණහන්න කියලා කියනවා. ඒක මංගල කාරණයක් කියලා. එහෙම නැතු ඇසූ පමණින් අවබෝධ වෙනවා නම් ඉතින් එනයිද ඔකටම අවබෝධ වෙන්න බෑ. එහෙම කරුණක් කියන්නේ නැහැ අපි. අවබෝධයෙන් ඇසූ පමණින්ම අවබෝධ වෙනවා කියන එක කියන්නේ නැහැ. ඊළඟට මේක ලෙහිසියෙන් දකින්න පුළුවන් කියන කතාවක් අපි කියලා නැහැ. දැකපු කට්ටිය දන්නවා මොන තරම් අපි දත මිටි කාලද මේක දැක්කේ කියලා. මම මේ වගේ ආත්ම පරිත්‍යාගයකින් මගේ මනස තුල මම කටයුතු කළා කාලයක් මේ විදිහට තමයි නම් කියලා කියනවා. ඒ නිසා මේක ලිහිසින් දකින්න පුළුවන් කියන කාරණේ මම පිළිගන්නේ නැහැ. මේක ඉතාම අසීරු. අපි වුණත් එහෙමයි. ලොකු මේ සංවාදයක් මානසික සංවාදයක් එක්ක තමයි අපි දැක්ක තරණය දැක්කේ. ධ්‍යාන කියන්නේ මොනවද? ඒක බුද්ධ කාලේට කලින් තිබිච්ච දෙයක්. බුදුහාමුදුරු සිද්ධාර්ථ කුමාරයා ධ්‍යාන වැඩුවා. වැඩක් නැති හින්දා තමයි ආයි ගියේ. ඔය සතර ධ්‍යාන කියලා බුදුහාමුදුරුව පෙන්නන්නේ සතර මාර්ගඵල. අරගුල්ලෝ සතර ධ්‍යාන කියලා පෙන්නන්නේ ඒ සමාධි ධ්‍යාන. ඒකාග්‍රතා ධ්‍යාන. මේක විදර්ශනා ධ්‍යාන. ඉතින් ওই දෙක පටලෝගෙන තියෙනවා. මම මේකෙන් අවදි වුණේ හොඳටම මේ ලංකාවේ යම් යම් භාවනා මේ Hindu භාවනාවන් එක්ක පටලවාගෙන Hindu භාවනාවල් වලට පරිවර්තනය වෙලා තියෙනවා කියලා මම එක පොතකින් තමයි මම මේක තාම නිවැරදි කරගත්තේ. වටිනා කියන හාමුදුරු නම ආනන්ද මෛත්‍රීනායක හාමුදුරු භාවනා ප්‍රදීපය කියලා පොතක් ගහලා දෙනවා. මට ඒ පොත් දැන් හොයාගන්න බැරි වුණා ළඟදී. පරණ පොත භාවනා ප්‍රදීපය. ඒ පොතේ තමයි බොහොම ලස්සනට උන්වහන්සේට ඉන්දියාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන එක. චන්නාස නම ඉන්දියා විභාවනාව සහ ලංකා විභාවනාවන්වල තියෙන සමාන්තර භාවයන් පැහැදිලි කරලා දුන්නේ. පස්සේ බලනකොට ඒකම මෙහි બ્લોක් එකක් මෙහි තියෙන්නේ ඒ બ્લોක් එකම තමයි. බුදුහාමුදුරුවන්ගේ දුන්නේ මේ දේශනා ප්‍රාතිහාරයෙන් ධර්මයේ දගෙන බලන්න මේ ත්‍රිපිටකේ ඕනම තැනක මේ සූත්‍රය අසාගෙන ඉඳී මේ මානවකයා මේ බ්‍රාහ්මණයා මේ කුල පුත්‍රයා නිවන් දැක්ක කියලා කියන. මේකට අභියෝග කරන්න කොහොමද යා? එකෙන් අහන්න ඕන. ඒක රූපෝදයාන කෝරෝ මේවා. දේශනේ අහගෙන ඉඳින්න දැකලා තියෙන්නේ. ඈ? දිත්තේ දිත්තමත්තම් භවිෂති කියනකොට දාරු ජීවර රූපෝදයාන නම් නමුකුත් නෑ නේ. ඒවල මේ අග්‍රහත් වෙනවනේ. අහන්න බය නැතුව මේ පොතේ තියෙන එක වෙනස් කරන්න හදනවා. ඊට පස්සේ අටුවාචාරින් ටිකක් ගෙනල්ලා මේ ඔබෝක්ති කටව ධානා නම් මනන් ටික විසුද්ධි මාර්ගය හරහා නේ තියෙන්නේ. ඒක පොළ දහම් මේ පැහැදිලිවම තියෙනවා මේ දේශනාව තුළ ධර්ම අවබෝධය ලැබෙනවා. අනිත් අය කල් ගිහිල්ලක් දැක්කා. කල් ගිහිල්ලක් දැක්කේ ඒගොල්ලෝ විදර්ශනා භාවනාවේ යෙදී සිටියා. විදර්ශනාවේ යෙදී සිටියා. විදර්ශනාවේ යෙදෙනවයි කියන එකට මේ ආකාරයෙන් මේ කළ යුතුයි මේකම තමයි ක්‍රමවේදය කියලා කියන්න බෑ. දහසකුත් දෙනාට දහසකුත් ආකාර වෙන්නට පුළුවන්. එක්කෙනෙක් යතුලෑල්ලෙන් නිවන් දකින්න වෙන්න පුළුවන්. තව කෙනෙක් රෙදි කෑල්ලෙන් නිවන් දකින්න වෙන්න පුළුවන්. තව කෙනෙක් නෙළුම් වලින් නිවන් දකින්න වෙන්න පුළුවන්. තව කෙනෙක් මිරිඟුව දැකලා නිවන් දකින්න වෙන්න පුළුවන්. තව කෙනෙක් මලමිනියක් දැකලා නිවන් දකින්න වෙන්න පුළුවන්. තව කෙනෙක් පයට පයවෝ දන්න වතුර දැම්මහම ඒ වතුර ටික ගලාගෙන යන හැටි දැකලා නිවන් දකින්න වෙන්න පුළුවන්. කවුද පයවෝ දැම්මහම ගලාගෙන යන හැටි දැකලා නිවන් දැක්කේ? ඈ? පටාචාරාව. ඒ අවබෝධය තුලේ දැන් එක මහත්මෙක් ධර්ම අවබෝධය කරගෙන තියෙන කෝච්චි යන හැටි දැකලා. එක දරුවෙක් නිවන් දැක්කා කොකෙක් දැකලා. කොකෙක් දැකලා නිවන් දකින්න පුළුවන් යන්නේ? ඒ දරුවා දකින්න එක කොකෙක් මෙහෙම කකුලක් උස්සගෙන ඉන්නවා. ආයි මේ කකුල මේ තියලා නික කකුල උස්සව ගන්නවා. මෙයාට තේනු මගේ හිතත් එහෙමනේ. එක දෘෂ්ටියක් අතහරිනකොට තව දෘෂ්ටියක් අල්ල ගන්නවා. මේ ලෝකය කියන්නේ මහ පොළොව, ලෝකය කියන්නේ ලෝක පොළොව කියන්නේ මහ පොළොවනේ. එතකොට මේ ලෝකේ ස්පර්ශ කරමින් නිරන්තරයෙන් ඉන්නේ. මම එකක් අත්හරින්න එකක් අල්ලගෙන එකක් අත්හරින්න එක එක වෙලාවක කොක කකුල් දෙකම සෝදන ඉගිල්ලා යනවා. මමත් මේ මගේ සිතෙහි තියෙන මේ ද්විත්වයම නිදහස් කරගෙන ඉගිලුනොත් අර කොකා වගේ මමත් විශ්වයට මෙහෙම ගලාගෙන යනවා. කියන මේ ආධ්‍යාත්මික වැටහීම ස්වභාවයෙන් මතුවෙලා ඇයිවලේ දකින ධර්ම. ඉතින් කොකාගෙන් කොහොමද නිවන් දකින්නේ කියන කෙනෙක් ආයි අද අනිවාර්යෙන් අහන රෙදි කෑල්ලයි නිවන් දැකීම අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? නොදන්න අය ඉතින් ඕකට වැල්වට අරන් දන්න රෙදි කෑල්ල මදිනකොටම පෙර භවයේ පුරුද්දුවට පළවෙනි ධානයට ආව, දෙවෙනි ධානයට ආව, තුන්වෙනි ධානයට ආව, අගනිට්ඨ බ්‍රහ්ම ලෝකෙට ගියා, මෙහෙට ආව, විදර්ශනාව වැඩුණ නිවන් දැක්කා කියලා. ඒ පට්ටබල් බොරු. එයා දකිනවා අවබෝධ කරගන්න උත්සාහ කරන තැන අවබෝධ වෙන්නේ නැහැ. නිවන් දකින්න උත්සාහ කරන තැන නිවන පේන්නේ නැහැ කියන එක අවබෝධ කරගන්න. දැන් මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම නිවන් දකින්නයි කැමති. අද රස්සාවල් කරන්නේ නිවන් දකින්න. කතාද බඳින්නේ නිවන් දකින්න. දරුවෝ හදන්නේ නිවන් දකින්නද නැද්ද? නිවන් දකින්න. නිවන් දකින්න කියන්නේ නිවෙන්නනේ මනස, නිවීමක් හැනසීමක් දකින්න. ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. ඒගොල්ලන්ගේ මට්ටමේ බුදුහාමුදුරුවෝ කතා කරන නිවන් ඒක. ඒවල නිවන් දකින්න මේ හැමදේම කරන්නේ නිවන් දකින්න. තනතුරු ගන්න නිවන් දකින්න. ජනාධිපති වෙන්නෙත් නිවන් දකින්න. අවසානේ පත්තු වෙලා නතර වෙන්නේ. ආහාර ටික ගන්න නිවන් දකින්න. කුසගිනි නිවෙන්නේ නේද? ඇඳුම් පැළඳුම් අපි හොහා ගන්න නිවන් දකින්න. ඈ මේ හැමදේම නිවන් දකින්නයි තියෙන කැමැත්ත. හැබැයි නිවන් දකින්න උත්සාහ කරන තැන පත්තු වෙනවා. පිරිසිදු වේවා කියන තැන කුණු තැවරෙනවා. පිරිසුදු වෙන්න යන තැන මිනිස්සු අපිරිසුදු වෙනවා. මේ ලෝකේ තියෙන බරපතලම ත්‍රස්තවාදය තමයි නිවැරදි කෙනෙක් වීමට දරන උත්සාහය. කවදාවත් ඔබ නිවැරදි කෙනෙක් වන්නට උත්සාහ කරන්න එපා. ඒක තමයි ගෙදර ප්‍රශ්න ඇති වෙන මූලික පදනම. මහත්ය නිවැරදි වෙන්න හදනවා, ඕනෑ නිවැරදි වෙන්න හදනවා. දෙන්න දෙපැත්තේ නිවැරදි වෙනවා. වටපිටාව මිනිස්සු කන් දෙකෙන් ඇඟිලි ගහගෙන ඉන්නවා. ගෙදර දෙන්න නිවැරදි වෙනකම්. නෝනත් නිවැරදි වෙන්න උත්සාහ කරන්නේ නැත්තම්, මහත්යන් නිවැරදි වෙන්න උත්සාහ කරන්නේ නැත්තම් ස්වභාවය තුල ඒ දෙන්නේ ජීවත් වෙනවා. ගැටලුවක් තියෙනවා නම් ගැටලුව ස්වභාවිකව තීරෙනවා. තේරුණා නේද? නිවැරදි වීමේ තියෙන බරපතලකම්. නිවැරදි වෙන්න උත්සාහ කරනවා. බලන්න ඔබ බුදු පියාණන් වහන්සේ අර චින්චි මාණිකාව නේද? දරක් මෙටියක් බැඳගෙන ආවා. මේ දරුවට වර කියන්නේ කවුද කියලා අහුවාම ලංකාවේ ගහමුදුර කෙනෙකුටත් එහෙම වුණා නේ. ඉතින් මේ ඒ වගේ මේ අහුවාම බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ බලන්න. නැගණිය ඔබ දනි මා දනි. ඒක වෙන කෙනෙක් දන්නේ නැහැ. වෙන කෙනෙකුට නිවැරදි වෙන්න ඕනත් නැහැ බුදුහාමුදුරන්ට. නැගණිය ඔබ දනි මා දනි කිව්වා. එච්චරයි. බලන්න බුදු දෙනකොට කරපු අපහාස. ඒ රජ කෙනෙක්ගේ පුතෙක් වෙලත් රජවරුන්ගේ සියලුම වරප්‍රසාද සහ ආරක්ෂාවන් ලබාගෙන සිටියේදී දැන් නිවැරදි වෙන්න උත්සාහ කළා නැහැ. අපි දැන් එහෙම කිව්ව කොහෙද මම නෑ මම ඕවට නෑ කියන්නේ. එහෙම දැන් ඔබ දනි මාත් එච්චරයි. එනිසා ලෝකයේ සියලුම වැරදි කරුවන් නිර්මාණය වෙන්නේ නිවැරදි වීමට දරන උත්සාහය මත. දැන් මේව තේරුම් ගත්තහම ඔබේ මනසට වෙන්නේ මොකද්ද? නිවැරදි වෙන්න දරන උත්සාහය කරලා. ඒ කියන්නේ වැරදි කාරයක් වෙනවයි කියන එක නෙමෙයි, වැරදි කාරයක් නොවෙන්න ඕන. හැබැයි නිවැරදි වෙන්නට උත්සාහ නොකරන්න ඕන. ඒකත් ඒකත් නිකන් මට තේරෙන්නේ නැහැ වගේ. මොනවා කියනද කියලා නේද? ආමතුරු කියන එක වෙලාවට නිවැරදි වෙන්න පාළුවා, නිවැරදි කාරයක් වෙන්න පාළුව. එතකොට නිවැරදි කරුවෙක් නොවෙන්න කියන එකෙන් අදහස් වෙන්නේ ඔකට වැරදි කාරයක් වෙන්න කියන එක නෙමෙයි. ඒකත් ඔයගොල්ලෝ තේරුම් කරගන්න ඕනේ. තමන් කිසිවෙකුට යටත් වෙන්න ඕනේ නැහැ. ඒකෙන් අදහස් වෙන අනිත් කෙනා යටත් කරන් ඉන්නවා කියන එක නෙමෙයි. මගේ තාත්තා දුන්නු සරල උත්තරයක් තියෙනවා. මේ පෞද්ගල දවසක ගියපු වෙලාවේ පුතේ මං කිසි කෙනෙක්ගේ කරේ නගින්නේ නැහැ. මගේ කරෙත් කවුරුත් නගින්න බෑ. නැග්ගොත් ගහන අල්ලලා පොළවේ. මහරජාදෙනේ මට ඒක කියන්නේ දැනුණා කියන්නේ පුදුම පෞරුෂයක් මට එකෙන් දැනුනේ. මං කාගේවත් කරේ නගින්නේ නැහැ. මගේ කවකෙන් කාටවත් නගින්න බෑ. නැග්ගොත් ගහන අල්ලලා පොළවේ. සරලයි. ඉතම තේරෙන වාචාවෙන් කිව්වා ඈ මම කාටවත් කරදරයක් නැහැ. මට කවුරුත් කරදර කරන්නත් බෑ. එහෙම આવොත් මම ඒකට ක්‍රියාවක් කරනවා. නැත්තම් මම කරදරයක් නැති මිනිස්සෙක් ඉන්නේ. එයා එන බෝලේ තමයි මම එයාට හරවල යවන්නේ කියන වගේ ගැඹුරු අදහසක් ඒකේ තියෙනවා. වරදක් නැහැ. ලොකු අවබෝධයකින් දෙමෙ මේක ජීවිතය පිළිබඳව තියෙන යම් ආත්ම ධෛර්යයකින් කියපු වචනයක්. නමුත් ඒකේ සත්‍යයක් තියෙනවා. එතකොට එතන තියෙන උජු ප්‍රතිපන්න භාවයක් තියෙනවා. ඊට පස්සේ අපි තාටවත් කරදරයක් නැති මිනිස්සෙක් කියන තැනින් තියෙනවා. ඕ යාට ළඟ මෘදු බව තියෙනවා, අනතිමානී බව තියෙනවා. අසාධාරණයක් අයුක්තියක් කරන්නේ නැහැ කියන තැන එයයි. ඒ හොඳයි. ප්‍රීති විමුක්තයි. ස්ථාන මුදිතයි. ඒක තමයි වැදගත්. තේයිති අපේ ආධ්‍යාත්මික දෘශ්‍ය මායාව අපි නිරවුල් කරගන්නකොට අපේ ආධ්‍යාත්මය නිරවුල් වෙනවා, නිදහස් වෙනවා. ඒක තමයි වැදගත්. ඔබට න්‍යායක් පෙන්වන්න බෑ. ඔබේ අයිතිය මුළු මහත් විශ්වයම. ඔබට ආගමක් පෙන්වන්න බෑ. ඔබට දෘෂ්ටියක් මට පෙන්වන්න බෑ. ඔබට සංකල්පයක් මට ගොනු කරලා දෙන්න බෑ. සංකල්ප අතර හිර වුණු ඔබට, දෘෂ්ටි අතර හිර වුණු ඔබට තව දෘෂ්ටියක් දෙන්න මට බෑ. ඔබ මේක තේරුම් ගන්න. කුමක්ද කළ යුත්තේ ඔබටම තේරෙනවා ඇති. දිගට දිගට භාවනා වැඩසටහනට සහභාගී වෙන්න ඕන. දිගට දිගට මේක හුම්කම් දෙන්න, දිගට දිගට විමසුණු බුද්ධියෙන් මේක බලන්න ඕන. එදෙන්න තමන්ගේ ආත්ම පරිවර්තනය නැති කරගන්න ඕන. පුජ්‍යලත්වයේ ඉක්මවා ගියපු කුසලයක්, ඥාන ශක්තියක්, බලයක්, රශ්මි මාලාවක්, නිව් එනර්ජි එකක් අපි තුල ඇති කරගන්න ඕන. මම අර ඕරා එක පිළිබඳව ෆොටෝ එකක් ගත්තා. ඕස්ට්‍රේලියාවේ ගියාම එක්තරා විහාරස්ථානයකින් බැල ලංකාවේ මුදල් රුපියල් 4500ක් වගේ මුදල වේදම් කළා. ඒකේ ඒගොල්ලෝ මට පෙන්වුවා අනිත් ඒවට අයට වඩා දෙයක් මගේ ඕරා එකේ තියෙනවා කියලා. ඒක කලර් එකක්. එයා පෙන්වනවා මේක නිව් එනර්ජි. ඔයාව ළඟ තියෙනවා අලුත් ශක්තියක් ඔයාව ළඟ තියෙනවා. සාමාන්‍ය කෙනෙක් ළඟ තියෙන ඒවා නෙමෙයි, අලුත් දෙයක් ඔයාව ළඟ තියෙනවා. එතකොට ඒක ඕරා එකෙත් තියෙනවා. කියන මේක නෑ අනිත් අයගේ අතර නෑ. මේක නිව් එකක්, අලුත් එකක්. කොටසක් තියෙනවා. එහෙනම් අපි ළඟ නිව් එනර්ජි තියෙනවා. අලුත් ශක්තියක් තියෙනවා. ධර්මයේ දැකපු අය මැෂින් වලිනුත් හොයන්න පුළුවන්. එයාගේ මාස්ටර් ලෙවල් එකේ තියෙන ඉහළ දර්ශන වේදයක් එක්ක දැන් මොට්ටු විශ්වවිද්‍යාලයේ දරුවෙක් කියලා මේ පරීක්ෂණයක් කළා. එයා චෙක් කරලා බලනකොට ආමුදුරු මාස්ටර් ලෙවල් එකේ ඉන්නවා කියලා. සාමාන්‍ය අයගේ මේ ප්‍රතිශතය තියෙන මීට වඩා 3-4000ක් අඩුයි. වහන්සේ ඊට වඩා වැඩි. එනිසා අපිට එහෙම පිළිගන්නේ නැත්නම් අපි මැෂින් වලින් ඔප්පු කරනවා නේද? ඒනල්ල තෙන්නල මෙන්න මෙහෙම ශක්තියක් තියෙනවා කියලා මේ ධර්ම තුල. ඉතින් ඇත්තන්ට තව තවත් ධර්මයේ දියුණු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඔබටම ඔබ ආලෝකයක් වේවා, පිටක් වේවා, පිළිසරණක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට මේ සිසිලස නිවහන ලබා දුන්නු පින්වත් චන්දන විසේරාමතුමා නැතුළු ඒ පින්තුන් සියලු දෙනාට සහභාගී වීම දනාටම නිවන් පිණිස හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. Thank you.